විශේෂයෙන් ධර්ම මාර්ගය කියනකොට බුදුදහමක බලාපොරොත්තු වෙන්නේ එක පැත්තකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නේද? චතුරාර්ය සත්‍ය කියන්නේ දුක, දුක ඇති වෙන්නේ ඇයි, දුක හටගන්නේ ඇයි, නැත්නම් දුකේ හට ගැනීම. ඊළඟට දුක්ඛ නිරෝධය, ඒ සඳහා තියෙන මාර්ගය. එතෙන්දී දුක කියන එක අපි සාමාන්‍ය ලෝකයා දන්න මට්ටමේ දුක් ස්වභාවයකට තියෙනවා. ඊට අමතරව අපි ගැඹුරින් බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ දුකයි කියලා දේශනා කළේ. දැන් ලෝකයාගේ මට්ටමෙන් දකින දුක අපි සාමාන්‍ය ජීවිතයේ අත්දකින දුක්. එතකොට හිතෙනවා මේ අපිට අත්දකින්න පුළුවන් මනුෂ්‍ය ජීවිතේනේ. දිව්‍ය ලෝකේ හිටියා නම් මේ වගේ දුක් නැහැ. නේද? අපිට දිව්‍ය ලෝකේ ගියා නම් මේ දුක් ටික නැහැ කියලා හිතෙනවා. අපායෙ ගියා නම් එහෙම මීටත් වඩා දුකයි. අපාය එක්ක බලනකොට අපි මොන සැපක්ද විඳින්නේ? නේද? අපාගත වෙන්නද කැමති මිනිස් ජීවිතය ලබන්න? මිනිස් ජීවිතය. ඒයි. අපාය බොහොම දුකයි නේද? අපායට සාපේක්ෂ අපාය කිව්වහම සතර අපාය දුගති. නිරය වෙන්න පුළුවන්. තිරිසන් සත්වෙක් වෙන්න පුළුවන්. ප්‍රේත ස්වභාවයක් නැත්නම් අසුර ගතියක්. අහතරේ මොන එකක්? ඒවට වඩා මනුෂ්‍ය ජීවිතය සැපයි. හොඳයි. මනුෂ්‍ය ජීවිතයට වඩා දෙවි කෙනෙක් වෙලා හිටියනම් බොහොම හොඳයි නේද? මේ මහන්සි වෙන්න ඕනේ, දුක් විඳින්න ඕනේ, කන්න හොයන්න ඕනේ, රස්සා කරන්න ඕනේ. ලෙඩ වෙන්නේ නැහැ. ලෙඩ නොවී ඉන්න කැමතිද? මම දිව්‍ය ලෝකේ ගියා නම් නේ. දැන් අපි හිතනවා මිනිස් ලෝකයට වඩා දිව්‍ය ලෝකේ සැපයි කියලා. ඔය දැන් සාමාන්‍ය කෙනාට පේන්නේ. ඒකට දිව්‍ය ලෝකේ පංචකාම සම්පatti තියෙනවා. හැපිනවන්න, කන පිනවන්න, නාසය, දිව, කය පිනවන්න දේවල් ටික තියෙනවා. ඒක ඕනාටත් වඩා තියෙන හින්දා තමයි ඒක දිව්‍ය ලෝකේ කියන්නේ. නේද? හිතන සතන දේවල් ලැබෙනවා කියනවනේ අර කප්පුක එහෙම නේ. මේ වගේ මහන්සි වෙන්න ඕනේ. ඊළඟට ඒකටත් වඩා සැපයි කියලා හිතෙනවා බ්‍රහ්මා. එතකොට බ්‍රහ්ම ලෝකේ මේ පංචකාම සම්පatti පස්සේ එළවන්නේ. එතකොට ඒ කියන්නේ පංචකාම කියන්නේ දැන් එහෙනම් රූප. හොඳ රූප දකින්න ආසයි. නේද? හොඳ රූපයක් තියෙනවා නම් ආසයි. ඒ වගේ ශබ්ද හොඳ වේවා. හොඳ සංගීතේ තමන්ගේ හොඳම කියන ඒවා විතරයි අහන්න ලැබෙන්නේ. බණිනව අහන්න ලැබෙන්නේ නැහැ. නරක කියනව අහන්න ලැබෙන්නේ නැහැ. ඒවා තියනවා නම් හොඳයි නේද? හම්බෙන හම්බෙන්නේ කිනා කියන්නේ තමන්ගේ හොඳ. ඈ? මනුස්ස ලෝකේ නම් කතා කළොත් කතා කරන්නේ කාගේ හරි නරකක් ගැනනේ. හොඳක් ගැන කතා කරන අඩුයිනේ. ඒක අපිට ඇහෙන්නේත් ඒ වගේ ඒවාම තමයි. අපේ හොඳ කියනවට වඩා නරක ගැන තමයි කතා කරන්නේ. එතකොට දිව්‍ය ලෝකේ ඒක තියාද? ඈ? එතකොට ඒ වගේ ගඳ සුවඳ, හොඳ සුවඳ විතරක් තියනවා නම් කැමති නේද? අකමැති ගඳ එන්නේ නැතුව සුවඳ විතරක් කැමතිස්සෙම තියනවා නම් කැමති. හොඳ රස විතරක් දිව පිනවන ඒවා විතරක් තියනවා නම් කැමති. කයට හොඳ පහසක් තියනවා නම් කැමති. මේ එතකොට මේ දිව්‍ය ලෝකයේ වා හොඳට තියෙනවා කියනවා. එතකොට ඒවා පංචකාම. පංචකාම සම්පත්තිය. දැන් මේවා කොච්චර තිබුණත් ඒවයි තියෙන සංගවිච්ඡ දුකක් ආදීනම. ඒ හින්දා ඒවා තැහැරලා බ්‍රහ්ම ලෝක මට්ටමට යන එක එහෙම යන්න පුළුවන් කෙනා දකිනවා ඊටත් වඩා මේක සැපයි කියලා. දැන් සාමාන්‍යයෙන් ධාන වඩන අයට ඒවා අත්දකින්න පුළුවන් හරියට අත්දකිනකොට. ඒ කියන්නේ කාමයන්ගෙන් තොරවමයි ධානයකට සමාදී. ධානයක ඉදී හැපිනවන්න ආසාව වැඩන්නේ ඊට වඩා සුවයක් තමයි විඳිනවා. හොඳ සද්ද අහන්න අවශ්‍ය වෙන්නේ ඊට වඩා සැපයක් ඒ ධාන සමාපත්තිය තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝකේ ඒ වගේ මේ පංචකාමයෙන් ඉක්මවා ගිය සැපයක් තියෙනවා ඒක. එතකොට මේ කාම භවයේ කියන එක නෙමෙයි එතන තියෙන්නේ ඒ බ්‍රහ්ම ලෝකේ ಜಾති දෙකක් තියෙනවා රූප භවයි අරූප භවයි. රූපාවචර ධාන වලදී රූපයක් සහිත කයක් සහිත යම් කිසි වීම රූපාවචර ස්වභාවෙදී කයක් කියදෙන්නේ නැහැ. සිතට දැනෙන ස්වභාව විතරයි අරූපාවචරයි. ඒ රූපාවචරයකටත් වඩා අරූපාවචර තව හොඳයි. කයෙන් එන කරදර ටිකක් නැහැ එතකොට. අරූපාවචර. දැන් ඕක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මට්ටම. නේද? එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය කොහේ ගියත් දුකෙන් මිදිලා නැහැ. එතකොට මේ දුක ගැඹුරින් පෙන්නනවා ඔය අපි කතා කරන දුකට වඩා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයමයි දුක. එතකොට අපි බලන්න ඕන පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? ඒක දුකයි කියලා අපට දැනෙනවද නැත්නම් තේරුම් ගන්න පුළුවන්. මොනවාද පංච උපාදානස්කන්ධ කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහට යම්කිසි උපාදානයක්. උපාදානය කියන්නේ දැඩිව බාර ගන්න ගතියක්. දැඩිව බාර ගන්නවා කියන්නේ මොකක්ද? ඒක එහෙම කවුරුවත් නැහැ කිව්වට පිළිගන්නේ නැහැ. මේක මෙහෙමමයි කියලා අර යම් කිසි ස්ථිර දෘෂ්ටියක් දාගන්න. දැන් අපි මොකක් හරි හිතුවොත් අතන පොල් ගහක් තියෙනවා, අතන පෑන් එකක් තියෙනවා. ඒක අපි දැඩිව බාර අරන් කවුරුවත් නැහැ කිව්වට අපි පිළිගන්නවද? නැහැ. අනේ ඒ දැඩිව ගන්න ගතියට කියනවා උපාදාන කරනවා. ඒක එහෙමමයි කියලා පිළිගන්න.
බාර ගන්න.
ඒ එහෙම බාර ගන්න જાති පහක් තියෙනවා. රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඤ්ඤාණය. අපි රූප ඒවා එහෙම්මමයි කියලා බාරගත්තු රූප තියෙනවද? අපේ ශරීරය. මේ ශරීරය තමන් හිතන් ඉන්නව කවුරු හරි නැහැ කියලා පිළිගන්නේ නැහැ. මේ මගේ ශරීරය මෙහෙම. අනුන්ගේ ශරීරය නැත්තම් බාහිර රූප. ඒවා මේ විදිහමයි කියලා හිතාගෙන ඉන්නව කවුරු හරි ඇවිල්ලා නැහැ කියලා පිළිගන්නවද? නැහැ. කොහොමද නැහැ කියන්නේ මේ පේන්න තියෙන දේ අල්ලලා බලන්න පුළුවන් දේ අපිට එක එක විදිහට අත්දකින්න පුළුවන් දේවල් නැහැ කියන්නේ කොහොමද කියලා අපි තර්ක කරමු. ඇයි? අපි ඒක එහෙමමයි කියලා දැඩිව පිළියම්. ඒකට කියනවා දෘෂ්ටිගත වෙනවායි. එහෙම රූප ගැන හිතනවා, වේදනා ගැන හිතෙනවා, සංඥා ගැන හිතෙනවා, සංකාර ගැන හිතෙනවා, විඥාන ගැන හිතෙනවා. ඒ වෙනකොට ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය හටගෙ. නේද? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඕක තමයි දුක කියන්නේ. අපිට ඒක දුකයි කියලා එකපාරට දැනෙන්නේ නැහැ. දැන් මේ ශරීරයක් තියෙනවා මේක මගේ ශරීරය කියලා බාර අරන් තියෙනවනේ. නේද? තමන්ගේ ශරීරය මේක මගේ ශරීරය මෙහෙම ශරීරයක් තියෙනවා. දැන් ඔහොම හිතන මට්ටම එතකොට රූප උපාදානයේද නැද්ද? රූප උපාදාන. දැන් දුක හටගත්තද නැද්ද? ධර්මයට අනුව නම් බුදුදහමට අනුව නම් රූප උපාදානස්සන්දේ කියන්නේ දුක. අපි ශරීරයක් මට ශරීරයක් තියනවා කියලා හිතුවහම දුකක් දැනෙනවද? දුකට වඩා හරි ආඩම්බරෙන් හිතන්නේ නේද? ඒ කියන්නේ සතුටක් නේද විඳින්නේ මේ මගේ ශරීරය. ඒක තමන්ගේ වෙන්න පුළුවන් ඊළඟට ඒ කියන්නේ තමන්ම කියන ශරීරය වෙන්න පුළුවන් ඊළඟට අපේ මේ අපේ අය. මේ මගේ දරුවෝ මේ මගේ මිනිස්සුෝ. මොහොම මොහොම කියලා හරි ආසයි අඳුන්නලා දෙන්න එහෙම නේද? එතකොට සැපක්ද දැනෙන්නේ දුකක්ද? මෙන්න මගේ එක පංච උපාදානස්කන්ධය. මෙන්න තව පංච උපාදානස්කන්ධය. ඊළඟ සැරේ අඳුනලා දෙනකොට මේ තව රූප උපාදානස්කන්ධය මේ මට තියෙනවනේ මං අල්ලගෙන ඉන්නේ මගේ. එහෙම කියන එකද හොඳද? මේ මගේ තව දුකක්. මේ මං එකතු කරගත්තු තව දුකක් මේ. මේ ඉන්නේ තව දුකක්. මට දුක් මෙච්චර තියෙනවා. මෙච්චර මං එකතු කරගෙන තියෙනවා. මගේ එක දුකක් මේ ජොබ් එක කරනවා. එක දුකක් අර රටේ ඉන්නේ. එක දුකක් දොස්තරගෙන. එක දුකක් අර ඉස්කෝලේට යනවා. ආදම්බරෙන් කියන්නේ ඒවා එන්න දැන් ගර්වයේ දකින්නකොට අන්න අරේ අයගේ දුක් ගැන වර්ණනා කරන හැටි තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවානේ අනික එයා එකතු කරගත්තු දුක් ගැන වර්ණනා කරන හැටි එතකොට අනිත් අයට පෙන්වන්න හදන්නේ මේ මට තියෙන සැප කියලා නේ. බුදුහාමුදුරුවෝ පෙන්වනවා ඔව දුක්. ඒකට අර උපමා කීපයක් දීලා තියෙනවා. එකක් තමයි අර දැල්ලට පනින පළගැටිය. දැන් පළගැටිය දැල්ල ගැන කතා කරන්නේ හරි සැප දෙයක්. ඒක අල්ලගන්නමයි බලන්නේ. එතෙන්ට පනින්නමයි බලන්න. ඒ දැල්ලට පණින්න බලන්නේ ඒක සැපයි කියලා හිතාගෙනද දුකයි කියලා හිතාගෙනද? සැපයි කියලා හිතාගෙන. ඒකට ඒ සැපයි කියලා හිතාගන්න එක ලැබෙනකොට එයාට මොකද වෙන්නේ? පිච්චෙන. පිච්චි පිච්චි ඉඳන් මේ සැප විඳිනවා මේ සැප විඳිනවා. කියලා කියන්න ඇත්ත ඇති හැටි දන්නේ නැති වෙනකොට ඒ දුක් දේ සැපයි කියලා දකිනකොට අපටත් ඒ විදිහ වෙනවා නේද? බලංගටිය දුක් දේ සැපයි කියලා හිතනකොට දැල්ල සැපයි කියලා හිතනකොට ඌ දැල්ලට පැනලා දුක් විඳිනවා පිච්ච. අපි දුක් දේ සැපයි කියලා හිතනවා නම් අපටත් වෙන්නේ ඕකමයි. ඒක උපමාවක් විදිහට පෙන්නනවා මේ සසර යන සත්වයා. දුක් දේ සැපයි කියන විපල්ලාසයට අහු වුණ සත්‍ය. දුක් දේ සැපයි කියලා හිතන විපල්ලාසය විපරීත දැකීම. ඇත්ත ඇති ඇති දැකීම නෙමෙයි. දුක් දේ තේින්නම සැපයි කියලා. ඉතින් ඒක අල්ලගන්න. රූප තියෙන තාක් රූප අල්ල ගන්න බලනවා මගේ මම මගේ කියලා අල්ල ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපයක් උපාදාන කළොත් ඕක දුකයි. ඕක කවදාවත් සැප වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වේදනාවක් උපාදාන කළොත් සංඥාවක් උපාදාන කළොත් සංකාරයක් උපාදාන කළොත් විඥානයක් උපාදාන කළොත් ඒ දුක. ඒ උපාදාන කිරීම කියලා හටගන්නේ දුක, පවතනව නම් පවත්ව ගන්නෙ දුක, නැති වෙනව නම් නැති වෙන්නේ දුක. ඒක හැබැයි මේ සාමාන්‍ය දෘෂ්ටියට සාමාන්‍ය දැක්මට පේන්නේ නැහැ. සසර යන සත්වයා හිතන්නේ මේවා සැප කියලා. ඒ හින්දා තමයි ඒවම අල්ලගන්න ආයේ ආයේ ආස කරනවා, තණ්හා කරනවා. ආයේ ආයේ තව තව ඒවම හදාගන්න කැමති. ඒ හින්දා තමයි මේ සසරේ නැවත නැවත ඉපදී මෙරි යන්නේ. එතකොට මේ දුක කියන පංච උපාදානස්කන්ධය ගැන නුවණින් හොයන්න ඕන දුකෙන් මිදෙන්න අවශ්‍ය කෙනා. ඒ කියන්නේ ඉස්සෙල්ලා දුක හැටියට තේරුම් ගන්න. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දුක්ඛ සත්‍ය කියන එක පෙර නොයසූ විරු ධර්මතාවයක් මේ අවබෝධය. සිද්ධාත් කුමාරයා කාලේ ඕක දැනගෙන හිටියේ නැහැ. නේද? බුද්ධත්වයේ ලබද්දී තමයි දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ. ඒකට කියනවා මේ පෙර නොයසු විරු ධර්මතාවයක් අවබෝධ වුණා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොයසු විරු ධර්මතාවයක් ගැන අවබෝධ වුණා. චක්කුමුදපාදි ඥානමුදපාදි ඒ විදිහට කියනවා නේද? ප්‍රඥාමුදපාදි ආලෝකෝදපාදි පෙර නොයසු විරු ධර්මතාවයක් ගැන දැක්මක් ඇති වෙනවා. මොකද්ද මේ දුක? දුක විදිහට දකින්න. එතකොට මේ පංච උපාදානස්කන්ධය දැන් ඔන්න නුවණින් බලන්න කොතනද හටගන්නේ? කොයි මොහොතේද හටගන්නේ පංච උපාදානස්කන්ධය? අපේ ආයතනයක් වැඩ කරනකොට නේ. ආයතන හයෙන් එකක් වැඩ කරනකොට ආයතන හය මොනවාද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය හයෙන් එකක් වැඩ කරන ඕන මොහතක හටගන්නවා පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ එහෙම හට ගන්නවා කියන එක පැහැදිලිද? දැන් එහෙන් දකින්නකොට මොකද වෙන්නේ? මොනවාද එකතු වෙන්නේ? ඇහැයි රූපයයි විඥානේ, විඥානයට නමක් දෙනවා චක්කු විඥානය. ඇස නිසා පහළ වෙන, ඇසයි රූපයයි නිසා පහළ වෙන විඥානයට කියනවා චක්කු විඥානය. ඔය තුන එකතු වුණාට කියනවා තින්නත් සංගති පස්සෝ. පස්සේ කියන්නේ නේද? ඒ නිසා හට ගන්නවා පස්සපච්චය වේදනා. වේදනාව හට ගන්නවා, සංඥාව හට ගන්නවා, සංකාර කියන්නේ චේතනා ටික හට ගන්නවා. ඒවා පස්සපච්චය. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ වේදනාව, සංඥාව, සංකාර නැත්නම් චේතනා. නේද? ඊළඟට විඥාණය කියන්නේ මොකද්ද? මේ දැනගන්න ස්වභාවය. ඒකට බලන්න දැන්. එහෙන් දැකීමකදී මොනවාද රූප කියන්නේ? එහෙන් දැකලා දැනගන්න දේ රූපයක්. නේද? එහේ නාමය. රූපයක්. නාමයක්ද රූපයක්ද? ඇහත් රූපයක්. ඇහ නිසා දැනගන්නේ රූපයක් නේද? රූප කියන දේ හටගෙන නේද එහෙන් දකින්නේ. ඇහැකුත් තියෙන්න ඕන, දකින්න රූපෙකුත් තියෙන්න ඕන. රූප කියන එක තියෙනවා. ඊළඟට වේදනාව, දැන් ඔය දෙක එකතු වෙනකොට විඥාණය පහළ වෙලා පස්සේ හටගෙන. ඒතර පස්සපච්චා වේදනා. චක්ක සම්පස්යෙන් එන වේදනාව. ඒ කියන්නේ කැමැතිද අකමැතිද නැදහද්ද කියන ගතිය එතන තියෙනවා. වේදනාව හටගෙන. සංඥාව මොන වගේ දෙයක්ද? දැන් ඇහෙන් දකින හැම එකම එක වගේ නෙමෙයිනේ නේද? එක එකට එක එක සංඥා, රූප සංඥා වෙනස්. එක එක රූපේ සංඥාව වෙනස් නේද? මේ ගන්න දකින ආකාරය වෙනස්. ඒක සංඥාව වෙනස්, සංඥාවකුත් හටගෙන. මේ රූපෙට අදාළ සංඥාවක් හටගෙන. මේ සංඥාවෙන් පුළුවන් මේ රූපේ වෙන් කරගන්න. අනිත් ඒ රූප සංඥා. ඒ ආකාරයක් තියෙනවා. ඒක තමයි සංඥාව. හැම රූපයකටම අදාළ වෙනම ස්වභාවයක් ආකාරයක් තියෙනවා නේද? ඒක තමයි සංඥා. මේ රූප සංඥා අතර වෙනස ඇහැ නිසා දැනගන්න පුළුවන්. සද්ද සංඥා අතර වෙනස කනට වෙන් කරලා දෙන්න පුළුවන්. සද්ද සංඥා. ගඳ සුවඳ ඒවා වෙන් කරලා දීමේ සංඥා ගතියක් කරන් දෙන්න පුළුවන්. ඒ නාසයේ හැකියාව තියෙනවා නේද? ඒ වගේ එක එක රසට අදාළ සංඥා තියෙනවා නේද? රස සංඥා. ඈ ඒ වගේ රූප සංඥා, ශබ්ද සංඥා, ගහන සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. එක එක ස්පර්ශය වෙන් කර ගැනීමේ හැකියාවත් සංඥා මාත්‍ර තියෙනවා. ඒ ආකාරي වෙනස් පොට්ටබ්බ සංඥා. නේද? එතකොට ඒ සංඥාත් හටගෙන නේද දැන් ඇහෙන් දැකීමේදී? හරි. රූප හටගෙන ඇහි රූපේ. වේදනාව හටගෙන කැමැතිය කැමැති නැත්නම් මදහක් ගති. ඒ જાති තුනෙන් එකක් හටගෙන ඒ රූපයට අදාළ. ඊළඟට ඒ රූපයට අදාළ සංඥාවක් හටගෙන. ඊළඟට මේක ගැන චේතන අදහස් ටික. සංඛාර හටගෙන. මේවා දැනගන්න විඥාන ස්වභාවිකුත් හටගන්න. ඊට බලන්න මේ ජාති පහ හටගෙන නේද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ ඔය පහෙන්තරව දකින්න පුළුවන්ද? බැ. දැකීම සිද්ධ වෙනකොට මේ පහ හටගන්න. ඈ? ඒකට පංච උපාදානස්කන්ධයක් හටගන්නවා නම් අන්න හටගන්න තැන. ඇසෙන් දැකීම නැත්නම් කණෙන් ශබ්දයක් ඇසීම නාසයෙන් ගඳ සුවඳක් දැනීම නේද? මේ ආයතනයේ එකක් ක්‍රියා කරනකොට මේ උපාදාන ස්කන්ධ ටික හටගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ හටගන්නවා. ඒවා අපි දැඩිව බාරගත්තාම උපාදාන කරගන්නවා. ඒක එහෙමමයි කියලා බාරගන්නකොට උපාදාන කරගන්නවා. නේද? එක පංච උපාදාන ස්කන්ධයක් හටගන්න. උපාදාන කරලාද කියලා දැනගන්න තව විදිහක් තමයි අර මම කියන අදහසක් ඔතෙන්ට ගෑවිලා තියෙනවා. මේවා අත්දකින්නේ කවුද? දැන් මේ රූපේ දැක්කේ ඇහෙන්නේ දැක්කේ නේද? කාගේ ඇහෙන්ද දැක්කේ? අපි ණයට ඉල්ලගත්තු ඇහැකින්ද බැලුවේ නැත්තම් තමන් හදාගත්තු ඇහෙන් නේද බැලුවේ? ඈ මෙතන දැන් මම කියන හැඟීමක් ඇවිල්ලා නේද? මම තමයි ඒ රූපය ගැන දැනගත්තේ. ඒ මගේ ඇහෙන් දැකලා දැනගත්තා. දැන් ශබ්දයක් දැනගත්තේ කවුද? මම. ඇයි? මගේ කණෙන් තමයි ඒ ශබ්දය ඇහුවේ. නේද? වෙන එක්කෙනෙක්ගේ කනකින් ඇහුගා නම් මන් දන්නවද ඒ සද්දේ තිබුණා කියලා? නෑ. ඈ? දැන් ඇයි අන්න උපාදානය තියනවා කියලා බලාගන්න තව විදිහක් නැත්නම් ප්‍රශ්නයක් අහනවනේ දැන්. ඔතන ස්කන්ධ පහ විතරයි හටගත්තේ උපාදානය තියනවද කියලා? පේනා නේද උපාදානෙත් හටගෙන කියේ. නේද? perfect. එහෙන් දැකීමේදී පංච උපාදානස්කන්ධේ හටගෙන. ඒ කියන්නේ දුක හටගෙන. දැන් අපි එහෙන් මොනවා හරි දැක්කා කියන්නේ එතකොට පංච උපාදානස්කන්ධේ හටගත්තා. පංච උපාදානස්කන්ධේට බුදුරජාණන් වහන්සේ පෙන්නන ඔන්න දුක හටගත්තා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් එහෙන් දකිනකොට අපිට පේනවද ඔන්න දුකක් හටගත්තා කියන්නේ? නැහැ. කනෙන් ශබ්දයක් අහනකොට අපිට පේනවද දුකක් හටගත්තා කියන්නේ? දැන් කුරුල්ලෙක් කෑ ගහනවා එහෙනම්. දුකද හටගත්තේ? හොඳට ආසාවකින් තමයි ඒක අහගෙන ඉන්නේ නේ. අහන්න කැමැත්තක්. එතකොට ඔය දැන් ඔය ආසා කරන්නේ දුකට කියලා අපි දන්නවද? නෑ. දැන් දුක්ඛ සත්‍ය කියන එක ගැඹුරු. එකයි මේක පෙර නොයසු විරු ධර්මතාවයක් වෙන්නේ. බුදු කෙනෙක්ම දේශනා කරන මේක උබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මතාවයක්. ඉදන්න දෙයක් නම් අනිත් පැත්තට කියා දෙන්නේ මේක පෙර නොයසු විරු ධර්මතාවයක් වෙන්න බෑ. බුදු කෙනෙක්ම අවශ්‍ය වෙන්නේ නැහැ මේක පෙන්නුම් කරලා දෙන්න. නේද? අපි නොදන්න දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා ලෝකයට දේශනා කරන්නේ. ତେଣୁ මේ පංච උපාදානස්කන්ධය දැන් පැහැදිලි නේද? ආයතනයක් ක්‍රියා කරන තැන තමයි හටගන්නේ. මේ ତେଣୁ ආයතනේ වැඩ කරන්න පොඩ්ඩකට කලින් මේ පහ තිබුණාද? නැහැ. හටගන්න පංච උපාදානස්කන්ධය මොහොතකට කලින් තිබුණද? නැහැ. දැකීමට මොහොතකට පස්සේ තිබුණද? එතකොට කොයි මොහොතේද තිබුණේ? දැකීමේදී ඇති වෙන පංච උපාදානස්කන්ධය දකින්න මොහොතකට කලින් තිබුණාද? නැහැ. දැකීමෙන් මොහොතකට පස්සේ තියනවද? නැහැ. එතකොට ඒ දැකීම සිද්ධ වෙන මොහොතේ තමයි ඒ ටික හටගෙන තියෙන්නේ. දැන් අපට එහෙම දැක්මක් තියෙනවද? දැන් ටිකක් හිතාගන්න පුළුවන්. මම පන්සලට එනකොට කොහෙන්ද බේර පැත්තේනේ පාරේ. චෛත්‍ය දැක්කද? බෝධීන් වහන්සේ දැක්කද? දැක්කා. ඒවා දැන් තියනවද? එතන චෛත්‍ය ඇත්ත බෝධීන් වහන්සේ ඇත්ත යනකොට දකින්න පුළුවන් වෙයිද? තමන් එන්න කලින් දැන් සති දෙකකට විතර කලින් ගිය අවුරුද්ද කියලා කියන්න පුළුවන් නේද? ගිය අවුරුද්දේ ඒවා තිබුණාද?
සර් එතන මේ කාරණේ මතුවෙනවා නේද? දැන් ඊයේ තිබුණා, අදත් වෙනවා, හෙටත්. නමුත් අරමුණු ආවේ නැති එක විතරයිනේ. වස්තු එතන තියෙනවනේ.
ඒ දැකපු දේ බෝධීන් වහන්සේ චෛත්‍ය එතන ගිය අවුරුද්දේ තිබුණා, අද එනකොටත් තිබුණා, ආපහු යනකොටත්
තියෙනවා.
තියෙනවා. මේ ඒවා රූපද නැද්ද? රූප. චෛත්‍ය කියන්නේ රූපයක්, බෝධීන් වහන්සේ කියන්නේ රූපයක්. ඒක ඒවා අතීතෙත් තිබිලා තියෙනවා, අපි එනකොට දකින්න කොටත් තිබුණා. අපි ආපහු යනකොටත් දකින්න පුළුවන් කියන්නේ අනාගතේ
තියෙනවා.
නිය මේ අතීතේ තිබුණද අපි අත්දකින වෙලාවේ තිබුණද අනාගතේ තියෙනවා මේ චෛත්‍යයි බෝධීන් වහන්සේ ගිය අවුරුද්දේ තිබුණද තිබුණා අපි එනකොට තිබුණද එතන එනකොට තිබුණා අපව යනකොටත් දකින්න පුළුවන් වෙයිද මනසෙන් හදාගත්තු එක මනසෙන් හදාගත්තු එක කොහෙද තියෙන්නේ මනස තුලද එළියේ දැන් ඔය දකින්න චෛත්‍ය මනසෙන් ආ ඉතින් ගෙදරත් ගෙනියන්න පුළුවන් නේ මෙතෙන්ටත් තරම් දරන්න යන්න බෑ. මේක එතන තියෙන්නේ. උතෙට ගියොත් තමයි තේරෙන්නේ. නෑ අපි විශ්වාස කරන්නේ ඕක මනසේ තියනවා කියලාද? එනි හරහේ තියනවා කියලා. එළියේ තියනවා කියලා තමයි හිතෙන්නේ. නේද? එහෙම කියන්න බයයි මේ ඉතින් දහමට ගැලපෙන්නේ අපිට අපි අත්දකින්නේ නම් අතන තියෙන චෛත්‍ය නේද කාට හරි කියන්න පුළුවන්ද ওই චෛත්‍ය තියෙන්නේ මගේ මනසේ කියලා ඒ චෛත්‍ය තියෙනවා කියලා දැනගත්ත එක කොහමද එහෙන් දැකපු හිමි. නේද? ඔක පළවෙනි සැරේට දකින්නකන් ඕක ගැන අදහසක් තිබුණාද?
නැහැ.
නැහැ. දැක්ක වෙලාවේ නේද දැනගත්ත කැවිත්තක් තිබුණා කරා. මම මේ පන්සලට ඇවිල්ලා නැති කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන. එයා දන්නවද මෙතන චෛත්‍යයක් තියනවා කියලා?
නැහැ.
එතකොට එයාගේ ලෝකෙට මේ චෛත්‍යය තියනවද? නැහැ. මේක කවදා හරි දකින්නකම් එයාගේ ලෝකෙට තියනද ඒ චෛත්‍ය නෑ එතකොට අපිට ඔය චෛත්‍ය තියෙනවා කියලා අදහසක් ආවේ ඔක දැක්කට පස්සේ නේද
දැක්කට පස්සේ
අඩු ගානේ දැක්ක නැත්නම් වෙන කෙනෙක්ගෙන් අහලා හරි තියෙන්න ඕන අර පන්සලේ මේ වගේ චෛත්‍ය තියෙනවා කියලා නේද ඒ අහනවා කියන්නේත් අපි කණෙන් අහනවා දකින්නවා කියන්නේ එහෙන් දකින්න. මේ ආයතනෙකින් අත් දකින්න. එතකොට බලන්න ඔන්න අපට චෛත්‍ය පිහිටියේ ඔය ආයතනෙකට අහු වුණාට පස්සේ නේද? ඊට කලින් තිබුණාද ඒක? නැහැ. ඕක අපි කවදා හරි දැක්ක දවසේ ඉඳන් තමයි එතන චෛත්‍ය තියෙනවා කියලා අපි දැනගත්තේ. අපේ ලෝකෙට චෛත්‍යයක් පිහිටියි. නේද? ඔව් ඊට පස්සේ ආයෙ බලන්න ඕනේ නැහැ. ඒක තියෙනවා. ඒක ස්ථිර කරලා.
රෙජිස්ටර් මනසේ.
දැන් බලන්න රූපය බාර ආරම්භ නැද්ද? රූපේ බැසගෙනද නැද්ද?
බැසගෙන.
රූපේ උපාදාන කරලාද නැද්ද?
උපාදාන
කරලා. අරහි චෛත්‍යය තියෙනවා මෙහෙමම ඉන්නවා. මගේ ඇහෙන් ආයෝක දකින්න පුළුවන්. ඒ අදහස එනේද ඉන්නේ? ඉස්සරහ දැක්ක ආයෙ ගිහින් බලුවොත් ඔතන තියෙයි. තව කෙනෙකුට කියන්න පුළුවන් අන්න අතන චෛත්‍යයක් තියෙනවා ගිහින් බලන්න. නේද? අනාගතෙත් දකින්න පුළුවන්. දැන් ඕක අපේ ලෝකෙට හටගත්තේ කොයි වෙලාවේද? මේ ආයතනයකට අහු වුණ මොහොතේ. නේද? ඊට කලින් අපි දැනගෙන හිටියේ නෑ එහෙමද? අපේ ලෝකෙට තිබුණේ නෑ එතන චෛත්‍යයක් තියෙනවා කියලා අදහසක් ඕක. අවදාhari පළවෙනි සැරේ දකින්නකම් නේද? දැක්කට පස්සේ නම් ආයේ බලනකොට ආ මේ දා දැක්ක චෛත්‍ය මේ ආයේ තියෙනවා කියලා කියන්න පුළුවන්. පළවෙනි සැරේ දැක්කනම් එහෙම කියන්න පුළුවන්. පළවෙනි සැරේ දැකිනකොට ඒ මොහොතේ තමයි දැනගත්තේ මෙහෙම දෙයක්
තියෙනවා
කියලා. ඒ දැක්කට පස්සේ අපේ හිත ඒක බාර අරන් ඒකට ප්‍රයත්නක් දීලා. දැන් ප්‍රයත්නක් දෙනවා කියනකොට කාලය අයිති කරනවා. කාලයට අයිති කරනවා කියන්නේ අතීතෙත් තියෙනවා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. තුන් කාලයකට. හරි? දැන් අපි හිතමු ඔන්න මුලින්ම දකින්න අවස්ථාව කියලා ඒ චෛත්‍යය. එතකොට ඒක දකින්න කලින් අපි දැනගෙන හිටියද චෛත්‍යයක් කියන අදහසක් තිබුණාද? නැහැ. නේද? දැක්ක මොහොතේ මේ දන්නේ චෛත්‍යයක් තියෙනවා කියලා දැනගත්තා. නේද? හැබැයි ඒක දැනගත්තු ගමන් දැන් මම හිතක මේක මේනින් කරන්න ඕනේ. දැන් චෛත්‍යයක් තියෙනවා කියලා දැනගත්තේ එහෙන් දැක්කහම. ඊට කලින් දැනගෙන හිටියේ නෑ. හරි? ඒ දැනගන්නකොටම අපේ හිතේ ඇති වුණ අදහස් ටික චේතනා ටිකේ තියෙනවා මේ චෛත්‍ය මන් දකින්න කලිනු තිබිලා තියෙනවා. හිතෙන් නැද්ද අද පළවෙනි සැරේට දැක්කා කියන්නේ මේ චෛත්‍ය ඊයේ තිබුණා කියලා හිතෙනවා නේද? මම දැන් අතීත රූප. දැන් දකින මොහොතේ තියෙනවා කියනකොට වර්තමාන. ඔක අපිට හිතත් දකින්න පුළුවන් නැත්නම් අපව යනකොටත් දකින්න පුළුවන් කියනකොට අනාගත. අනාගතේ තාම ඇවිල්ලා නැහැ. නේද? එනකට අපේ හිතේ තියෙන අනාගතෙත් ඕක දකින්න පුළුවන්. මේ රූපේ අනාගතෙත් තියෙනවා. ඒකට අපි දකින මොහොතේදී තමයි රූපේ ගැන දැනගත්තේ. අපේ ලෝකෙට රූපේ පිහිටි. නේද? අපේ විඤ්ඤාණයට අහු වුණාම තමයි අපි දන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒක දකින්න කලින් අපේ ලෝකෙට එහෙම එකක් තිබ්බේ නැහැ. නේද? මේක දැක්ක ගමන් ඔන්න ලෝකෙට චෛත්‍යයක් හැදුණා. ඒ හැදිලා නිකන් හිටියද? නැහැ. ඒක අතීතයටත් බැහැ. මේක මීට කලිනුත් තිබිලා තියෙනවා. දැන් තියෙන හින්දා අතීතෙත් තිබිලා තියෙනවා. අනාගතෙත් තියෙනවා. දැන් ඔය මනසේ තියෙන චෛත්‍යද මේ තියෙනවා කියලා හිතන්නේ එළියේ තියෙන එළියේ තියෙන. බාහිර චෛත්‍යයට දැන් ප්‍රයත්නක් දුන්න නේද? කවුද මේ ප්‍රයත්න දුන්නේ? අපේ මනස තුළ. නේද? ඒකේ චෛත්‍ය අත්දකින්න දැන් මට පුළුවන්. මගේ ආයතනයක් උපද්දවලා ඔය තියෙන චෛත්‍ය අත්දකින්න පුළුවන්. ආයතනයක් උපද්දන්නේ නැතුව චෛත්‍ය අත්දකින්න පුළුවන්ද? හිතන්න. ඒ ආයතන ඒ චෛත්‍ය කියන රූපේ අත්දකින්න නම් අපිට ආයතනයක් ක්‍රියා කරවන්නම වෙනවා. නේද? එහෙන් දකින්න නම් ඇහක් උපද්දන්න වෙනවා. අල්ලලා බලන්න නම් කාය ආයතනේ උපද්දන්න වෙනවා. මතක් කරගන්න නම් මන ආයතනේ කියන ආයතනේ උපද්දන්න වෙනවා. රායතනයක් උපද්දන්න නැතුව ඒකත් දකින්න පුළුවන්ද? බැහැ. ඇයි? අපේ විඥානය යම් කිසි දෙයක් දැනගන්නවා නම් ආයතනයක් කරහමයි දැනගන්න. දැන් චෛත්‍ය කියන්නේ ලෝකේ. ලෝකෙට අයිති දෙයක්. ඔය වගේ දැනගත්තු දේවල් එකතු කරහන් ඒ සේරටම නේද ලෝකය කියලා කියන්නේ. ඔය වගේ මේ වෙනකන් දැනගත්තු දේවල් ටික සේරම එකතු කරහම ඔකට කියනවා ලෝකය කියලා. ඇයි ඒවා තියෙන්නේ බාහිරේ තියනවා කියලා තමයි අපි දැඩිව විශ්වාස කරන්නේ. නිකන් නෙමෙයි. කවුරු හරි කිව්වොත් අතන චෛත්‍යයක් තියෙනවා කියන්නේ බොරුවක් කියලා පිළිගන්නේ නේද? කාට හරි කිව්වොත් අතන චෛත්‍යයක් තියෙනවා කියලා එයා කිව්වොත් මොන බොරුද? එතන කොහෙද චෛත්‍යයක් කියලා කිව්වොත්? මොකද හිතෙන්නේ? නිකන් ඉඳී. නෑ. වා කොහොමද නෑ කියන්නේ මම දැක්කනේ ඕනනම් ගිහින් බලන්න කියන්නේ. නේද? නෑ අපි පිළිගන්නාද අපි මුලා වුණා කියලා? නෑ. අපි තර්ක කරන්නත් ලෑස්ති. ඕක තියෙන හින්දානේ අපි දැක්කේ. ඈ ඕනනම් ගිහින් බලන්න නැද්ද කියලා. එහෙම කියනවා නේද? ඔව්. තේකේ වැරද්දක් තියෙනවද? නෑ කියලා තමයි අපිට හිතෙන්නේ නේද? නැත්තම් අපි තර්ක කරන්නේ. දැන් අහන්න හිතෙනා නේද? එතන චෛත්‍යයක් නැද්ද කියලා. ඇයි එහෙම හිතන්නේ? අපි දැඩිව එක බාරා මේක බැසගෙන ඉවරයි. පිළි අරන් ඉවරයි. දැන් අපිට බැයිද චෛත්‍ය ගැන කතා කරන්න? පුළුවන්. කතා කරන එකට කියන අභිවදති. ඒක එතන තියෙනවා කියලා අපිට මතක් වෙනකොට නිකන් ආස්වාදයක් තියෙනව නේද? අභිනන්දති නන්දනය කරනවා. ඒක ගැන අපිට හිතන්න හරි තව කෙනෙකුට කියන්න හරි පුළුවන් කියන්නේ අභිවදති. වචනෙට හරවන්න පුළුවන් විතක්ක විචාර දාලා. අභිවදති. අජ්ජෝසාය තිට්ඨ
ඒකට බැසගෙන
ඒක බැසගෙන ඒක පිළි අරගෙන ඉවරයි. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා යා රූපේ අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උප්පජ්ජති නන්දි. යා රූපේ නන්දි පදූප දාන. අන්න ඔය වගේ රූපයක නන්දියක් තියෙනවා නේද? ඕක තමයි උපාදානිය. ඒක වෙනම හොයලා බලන්න පුළුවන්. දැන් චෛත්‍ය ගැන මේ කියන්නේ. දැන් චෛත්‍ය අතන තියෙනවා කියනකොට අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති වෙලා නේද? නන්දනේ කරලා සතුටු වෙලා ඒක ගැන කතා කරන්න පුළුවන්. ඈ ඒක එහෙමමයි කියලා පිළිගන්න. ඒකේ බැසගෙන ඉවරයි. දැන් ඒක උපාදානේ වෙලාද නැද්ද? උපාදානේ වෙලා. මේක අනිත් පැත්තට අහන්නේ මොකද්ද ඔගේ තියෙන වැරද්ද නේද? තියෙන චෛත්‍යයක් ගැන නේ දැනගත්තේ. නේද? මනසෙන් හදපු එකද අතන තියෙන එකද? එතන තියෙන දෙයක් ඇසුරෙන් අපේ මනසෙනුත් හදාගන්න. එතනක් තියෙනවා මනසෙත් තියෙනවා. බොහොම හොඳයි. එතන චෛත්‍යයක් නැහැ ධාතු ගොඩක් තියෙනවා. නේද? පඨවිය ආපෝ තේජෝ වාය. ඒ ටික එතන තියෙනවා. චෛත්‍යයක් වෙන්නේ කොයි වෙලාවටද? හැකින් බලනකොට චෛත්‍යයක් වෙනවා. ඒකත් යම් කිසිකයි. එතන සතර මහා ධාතුව තියෙනවා. ඒ ධාතුව දිහා හැකින් බැලුවොත් චෛත්‍යයක් වෙලා පේනවා. නැත්තම් තියෙන සතර මහා ධාතුව.
සංඥාවක්
වෙනවා. සංඥාවක් ඇති අපි පිළිගන්නේ නේද? දැන් නුවණින් බලන්න රූපයක් උපාදාන කරලාද නැද්ද? උපාදාන කරලා. රූප උපාදානයට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකක් කියලාද? දුක. නේද? සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මතක තියාගන්න රූපේ උපාදාන කරනකොට ඉතුරු ටිකත් උපාදාන වෙලා. ඒක ගැන යම් කිසි වින්දනයක් තිබුණාද? කැමැති අකමැති ගතියක් තිබුණාද? ඒකත් එක්ක තමයි අපිට චෛත්‍ය මතක් වෙන්නේ. ඈ? ඒක සංඥාවක් එක්ක තමයි ඒක මතක් වෙන්නේ. ඒකේ චේතනා ටිකක් එක්ක තමයි ඕක මතක් වෙන්නේ. ආ විඥාණය තමයි ඕක දැනගන්නේ. ඒකට පස් දෙනාම ඉන්නව නේද? රූපේ විතරක් තනියෙන් හටගෙන නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පස් දෙනාම හටගෙන. ඒකට එක්කෙනෙක් විතරක් නෙමෙයි උපාදාන කරලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධයක්ම හටගෙන. මේ කිව්වට ටිකක් සැකයි නේද? එතන තියෙන දුක මොකක්ද? ඒක තමයි. ඒක තමයි සැක කියන්නේ. ඒ කියන්නේ අපි චෛත්‍යයක් තියනවා කියලා දැනගත්තා. ඉතින් එතන චෛත්‍ය තියෙන හින්දා දැනගත්තා. ඉතින් මොකේ මොකක්ද දුක තියෙන්නේ? එහෙම හිතනවා නේද? කොහොද දැන් ඉතින් ඉගෙනගත්තු ධර්මය? චෛත්‍යයක් තියෙනවා. පංච උපාදානස්කන්ධෙත් හටගෙන ධර්මයට අනුව නම් දුක හටගෙන ඒ වුණාට අපිට නම් හරි සතුටේ චෛත්‍ය දකින්නකොට නේ. ආස්වාදෙද විඳින්නේ දුකද?
ආස්වාද.
දැන් ඉතින් ධර්මයේ එහෙම එකක් කියනවා අපිට නම් එහෙම එකක් තියෙන්නේ. ඕක දකින්න නම් දැන් ওই චෛත්‍ය අනිත්‍ය කරලා දාන්න. අපතන තියෙන චෛත්‍ය ඔහම තිබුණට ඕක වෙනස්. අනේ දැන් අනිත්‍ය වඩන්න හදනවා. ඇයි මේ අනිත්‍ය වඩන්නේ? මම ෂෝක් එකට එතන චෛත්‍යයක් තියෙනවා. ඒ වුණාට ඕක ධර්මයේ කියනවා. දුක හටගෙන කියලා අපට නම් පේන දුකක් නෑ. ඒ වුණාට අර කියන හින්දා අනිත්‍ය කරලා ඕක නැති කරලා දාන්න ඕන. නේද? මේ හොඳට තියෙනවා කියලා හිතන එක නැති කරලා දාන්න ඕන. මම භාවනා කරලා 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 ඊළඟට චෛත්‍ය දකින්නට ඕන චෛත්‍යයක් නෑ කියන මට්ටමකට එන්න ඕන. දැන් හම්බ වෙයිද නේද? තියෙනවා කියන දෘෂ්ටියේ ඉඳලා පණින්න හදනවා නෑ කියන දෘෂ්ටිය.
මම
තියෙනවා කියන මතයකට ඇවිල්ලානේ. චෛත්‍ය තියෙනවානේ. ඇත කියන දෘෂ්ටියට ඇවිල්ලා. දැන් ඕක අහලා තියෙනවා ඕක දෘෂ්ටියක්. අපිට හිතුණට ඕක තියෙනවා කියලා දෘෂ්ටියක් කියලා. මම ඒ දෘෂ්ටිය කඩා ගන්න ඕන අනිත්‍යවල. තියෙන දේ අල්ලගෙන අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි කියලා දැන් කොහාට දෙන්න හදන්නේ නෑ කියන එක. දැන් අමාරුවෙන් භාවනා කරලා 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 දැන් නම් මට අතන චෛත්‍යයක් නෑ කිය. දැන් දුකෙන් මිදුණාද? නෑ. තව දෘෂ්ටියකට පැනනවා විතරයි. දුකෙන් මිදෙන්න තියා දුක අඳුරගත්තේවත් නෑ. අර අනිත්‍ය බලන්න දුක් ටිකක් වින්දා. වෙනස නම් ගිහින් මල් ටිකක්වත් පූජා කරයි. දැන් ඉතින් අනිත්‍යයිනේ. කොහාටද මල් පූජා කරන්නේ? තියෙන පින් ටික නැති කරගන්න. වෙනද නම් චෛත්‍ය දකින්නකොට අනේ හරි ශ්‍රද්ධාවක් ආවා. දැන් ඉතින් අනිත්‍ය වඩනවනේ. චෛත්‍යයක් නෑ. දැන් පිනක් කරගන්න දෙයක්වත් නැති වෙනවා. හරි අඩිය තමයි එන්නේ භාවනා කරන්න. ඉස්සෙල්ලා මොකද්ද මුලාව කියලා හොයාගන්න ඕනේ. දැන් ඒකත් හොයාගන්න බැරි කම නෙමෙයි තියෙන්නේ. දැන් මුලාවෙන් මිදුණා කියමු. එතකොට මොකද වෙන්නේ? චෛත්‍ය නෑ. දැන් ඉතින් මල් පූජා කරන්නත් බෑ. ඒක ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙනවා. අඩු ගානේ ඒකවත් තේරුම් ගන්නවා. දුකක් දැනුණාද චෛත්‍යයක් තියෙනවා කියලා දැක්කම දැනෙන්නේ නැහැ. ඒ අන්න ඕක තමයි අපි කියන්නේ ධර්මයෙන් එහා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් අපිට පැහැදිලිව පේනවා රූපයක් අතන පිහිටුණේකොට පංච උපාදානස්කන්ධේ තමයි හටගන්නේ. ඒ වුණාට අපිට දැනෙන්නේ නැහැ ඕක දුකයි කියලා. මේ හටගත්තේ දුක. නැත්නම් අපි දුකට අහු වුණා කියන එක පේන්නේ. අපි ලෝකෙට අහු වුණා කියන එක නම් පේනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වනවා ඔය ලෝකයේ පවතින්නේ දුකම. නේද? ලෝකෙට අහු වුණා කියන කොටත් තේරුම් ගන්න ඕනේ දුකට අහු වුණා කියන එක. නැත්තම් මායයට අහු වුණා කියන එක. දැන් ඔන්න ඔය හින්දා තමයි මේවා දකින්න එක එක ක්‍රම කියලා තියෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන. ඔය ඕන විදිහකට බලලා ගැඹුරට දැක්කොත් ඔක අවබෝධ කිරීමේ හැකියාව තියෙනවා. ස්කන්ධ වශයෙන් බලන්න පුළුවන්, ධාතු වශයෙන් බලන්න පුළුවන්, ආයතන වශයෙන් බලන්න පුළුවන්. ස්කන්ධ වශයෙන් බලන එක විදිහක් තමයි ඔය දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධේ. ඔය ටික තමයි උපාදාන කලේ පංච උපාදාන ස්කන්ධ. නේද? ධාතු වශයෙන් එක පැත්තකින් අතන සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ එන්ටෝ උපාදාය රූපත් තියෙන වර්ණ ගන්ධ රස ඕජා කියන විදියට බලන්න පුළුවන්. කටපාඩම් කරගත්තු ටික දැන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔව්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු. එහෙන් දැකීමේදී චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ වෙන ආයතනයක් වැඩ කළා නම් ඒ වගේම ධාතු තුනක් තියෙනවා. දැන් කණෙන් ශබ්දය ඇහුවනම් සෝත ධාතුවයි, ශබ්ද ධාතුවයි, සෝත විඥාන ධාතුවයි. එතකොට ඒ වගේ ආයතන කීයක් තියෙනවද? 6ක්. එතකොට 3ව 6ක් වෙනකොට 18. අන්න අටලොස් ධාතුව 18. 18ක් ආකාරයකටත් මේ ආයතන 6 දකින්න. එකෙනේ කායතනයක් කියවහන් ಜಾති තුනක් තියෙනවා නේද? එහෙන් චක්කායතනෙ කියනකොට චක්කු ධාතුව, රූප ධාතුව, චක්කු විඤ්ඤාණ
ධාතුව තුනක් තියෙනවා.
එකක තුනක් තියෙනවා. එතකොට ආයතන 6ක් වෙනකොට 3ව 6ක්
වෙනවා
18. එන 18 ධාතු. ඔය ධාතු ආකාරයෙන් බලලත් මේක දැක ගන්න හැකියාව තියෙනවා. ආයතන විදිහට බලලත් මේක තේරුම් ගන්න හැකියාව තියෙනවා. චක්කායතන, සෝත ආයතන, රූප ආයතන, ඝාන ආයතන, දිව ආයතන, කාය ආයතන, මන ආයතන. මෙහෙම හයක් විදිහට දකින්නත් පුළුවන්. නැත්නම් චක්ක ආයතනයි කියනකොට චක්ක ආයතනයයි රූප ආයතනයි කියලා දෙකක් එකට එදෙනවා. මෙහෙන් දැනගන්න. අපි කන ගන්නකොට සෝත ආයතනයි කියනකොට සෝත ආයතනයි සද්ද ආයතනයි දෙකම එතනයි තියෙනවා. එකක දෙක ගාමී දෙනවා නේද? ගඳක් සුවඳක් දකින්නකොට නාසය, ඒ කියන්නේ ගාහන ආයතනයයි ඒ ගාහන ආරම්මණය. නාසයයි ගඳ සුවඳයි කියලා දෙකක් තියෙනවා නේද? දිවේ නම් ඒ ජීවහ ආයතනය දිව කියන එක, ඒකට අරමුණ වෙන රස, රස ආයතන. වගේ දෙක ගානේ ආයතන හයට යෙදෙනකොට කීයක් එනවද? 12.
12ක්.
ඒකට 12 ආයතනයක් බලන්න හැකියාව තියෙනවා. මේ ඔක්කොම දන්න දේවල් නේද? පවතන්න පුළුවන් දැන් මේ පෙන්වන්නේ අපි යෝව බැලුවට ප්‍රතිපලේ ලැබෙනවද ඔය බලන විදිහේ
අතලට යන්නේ
නැහැ ඔක්කොම බලලා තියෙන එකයි මං කියන්නේ සේරම දන්න දේවල් ඒ වුණාට රැවටීම එහෙම එහෙන් දැකලා රූපේ තියෙනවා කියන දෘෂ්ටියට වැටි නේද රූපේ නිත්‍ය කරලා රූපේ බාර අරගෙන රූපේ බැසගෙන නේද චෛත්‍ය නිත්‍ය කරලා නේද ඒ බාර අරන්නේ මේක බැසගෙන නේද ඔක ගැන කතා කරන්න පුළුවන් නේද අභිනන්දති අභියදති අජ්ජෝසායතිත් රූපේ උපාදාන කරලා නේද දැන් මේක මං කියනා නෙමෙයි තමන්ගෙන් අහන්න තමන් අහු වෙලාද නැද්ද කියන එක තමන් හොයා ගන්න ඕනේ මට බලින්න එපා මේවා කිව්වා කියලා ඒක තමයි මේ තමන් ගැන හොයන්න කියන්නේ ඔය. මේ අනුන්ට කියනා නෙමෙයි මං ධර්මය දන්නවා කියලා. ඉතින් ධර්මය ඔය වචන ටික කියලා කියන අපි දන්නවද? අපි අර භාවනාවට යනවා. අපි මේ කරලා තියෙනවා. ඒ වුණාට ඉන්නේ තාම අර භාවනා නොකරපු කෙනා ඉන්න තැනමයි බලනකොට. භාවනා නොකරපු කෙනෙකුත් කියන අන්න අතන චෛත්‍යයක් තියෙන එන්න මල් ටිකක් පූජා කරමු. අපිත් කියනවා ඕක. කරන දෙයට වඩා මේක අපි තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් කරන්න ඕන දේ Tamanට හොයා ගන්න පුළුවන්. අවබෝධයක් නැතුව මේක කරන්න කිව්වට ඉතින් හැමදාම ඕක තමයි කරන්නේ. භාවනාවක් අහගෙන කරනවා නේද? ඒතරේ Tamanට නුවණක් එන්න ඕන මෙන්න මේ අවබෝධය සඳහායි මේ භාවනාව යෙදෙන්නේ. නේද? අනේ ඒ අවබෝධය ගන්න ඕන. මේක තමයි මේ සම්මා දිට්ඨිය වෙන්නේ. ඒ වෙන්නේ නැත්තේ මොකද ඉතින්? ඒක තමයි මේ පෙන්වන්න හදන්නේ. සම්මා දිට්ඨිය නැතුව භාවනා කළාට ආර්ය මාර්ගේ වැඩෙන්නේ නැහැ. භාවනා කරයි.
සර් එහෙමනම් මේ ආමස පූජා ප්‍රතිපති පූජා දෙකක් බුදුහාමර අනුමත කළේ
ආමස පූජාව වැරද්දක් නෙමෙයි කරන්නේ. දැන් ගිහින් මල් පූජා නොකර ඉන්න එපා. ආමස පූජාව හොඳයි පින් සිද්ධ වෙනවා. හරි? ප්‍රතිපත්ති පූජාවත් හොඳයි පින් සිද්ධ වෙනවා. අකුසල් සිද්ධ වෙනවා. දැන් අපි හොයන්න ඕන මේ පිනක් සිද්ධ වෙනවද නැද්ද කියන එක නෙමෙයි. ආර්ය මාර්ගයට වැටෙනවද නැද්ද? ලෝකෝත්තර දැක්මට එනවද නැද්ද? නේද? ඒකට තමයි අපි ධර්මයේ ඉන්නේ. ආමිස පූජා ඒවා කරගෙන යන්න. ඒවා හොඳයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින් කරන්න. පින් කරන්න එපා කියලා කියන්නේ. පින් කරන අයට බණින්න එපා ගිහිල්ලා. දැන් මේක අනුන් ගැන නෙමෙයි මේ තමන් ගැන හොයන දෙයක්. ධර්මය ගැන බලනවා කියන්නේ.
ඒ දෙක අනුමත කළේ ඇයි කියන්නේ ගැඹුරෙන් ඒක බලන්න බැරිද
බලන්න පුළුවන් ඉතින් අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ ඇයි බලන්නේ මේ මේ බැලීමේ ඇති ප්‍රයෝජනේ මොකක්ද ඒක තේරුම් ගන්න ඒක දන්නේ නැතුව කවුරුවත් කියන කලියට භාවනා කරාම ඔන්න ඔය தත්ත්වේ තමයි ඇති
ඒක සමාද හරහරව
එහෙනම් තමයි භාවනාව කියා දෙන්නේ නැතුව මේ මේක කළොත් අද්ද තියෙන ප්‍රයෝජනේ කියන අදහසයි තේරුම් ගන්න. ඒකට සම්මා දිට්ඨියයි. ඒකට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. Taman දැනගන්නවා මේක කළොත් මේකෙන් මෙන්න මේ ප්‍රතිඵලේ ගන්න. එතකොට දැන් තියෙන චෛත්‍ය අනිත්‍ය බැලුවට පේනවා ඒක නැහැ කියන අදහසක් ඒ නිසා ධර්මතාවය දැකීමක් එහෙම නැත්නම් දුකෙන් මිදෙන මට්ටමකට එයිද? එක දෘෂ්ටියකින් තව දෘෂ්ටියකට පණිනා නේද? සාස්වතවාදයෙන් උච්ඡේදවාදයට පණිනා. ඇත කියන එකෙන් නැත කියන එකට යන්න හදන. ඈ? ඔකට ඔච්චර දුක් විඳින්නේ මොකටද? කොයි හේතියත් එකයි. දෘෂ්ටියක නෙමෙයි. අපි හිතරවටගෙන තව දෘෂ්ටියකට පණින්න හදනවා. මේ හොඳට තියනවා වගේ පේන එක නෑ කියන්න. නෑ අපට ඕන දෘෂ්ටියකින් දෘෂ්ටියකට පණින්නද ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්න නම් අපි හොයා ගන්න ඕන කොහෙද රැවටිලා තියෙන මුලාව මොකක්ද කියන්නේ. නේද? ඔන්න ඒකට උදව් වෙන්න තමයි ස්කන්ධ වශයෙන් බලන්න පුළුවන්, ධාතු වශයෙන් පුළුවන්, ආයතන වශයෙන් බලන්න. ඒ බැලීමේ ප්‍රතිඵලය වෙන්න ඕන අපේ මුලාව අපි තේරුම් ගන්න ඕන. මෙන්න මෙතන මුලා වෙලා මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ එතකොට දන්නවා මේ මුලාව නැති වුණොත් මොකද්ද වෙන්නේ කියන එකක් දැනගන්න. ওই ටික දන්නකොට ඒ සඳහා කළ යුත්තේ මොකද්ද කියන එක හොයා ගන්න පුළුවන් වෙයි. නේද? නැහ ඕකට තමයි ධර්මය උදව් කරගන්න ඕන. බණ අහන්න සාකච්ඡා කරන්න අවශ්‍යයි. අපේ සම්මා දිට්ඨිය ඇති කරගන්නයි ඒවා උදව් කරගන්න ඕන. සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ නිවන් දැක්කා නෙවෙයි. මාර්ගයේ පළවෙනි අංගය සම්මා දිට්ඨිය. එක මාර්ගාංග 8ක් එක්ක මාර්ගයේ වැඩෙනකොට ලැබෙන ඵල තමයි අනිත්‍ය. ඒ සම්මා දිට්ඨිය ඇති වුණා නම් ආර්ය මාර්ගයට වැටුණා වෙනවා. සෝවාන් මාර්ගයට වැටුණා වෙනවා. එයාට තමයි සෝවාන් වෙන්න පුළුවන්. නේද?
ආමිස පෝජාවෙන් ගිය සමාරයට සම්මා දිට්ඨියට වැටෙන විදියක් නෑ නේද?
ඔව් එහෙම ඉතින් වැටෙනවා කියලා ධර්මතාවයක් නෑ.
දැන් බුද්ධ වන්දනාවක දෙනකොට අපි බෝධි වන්දනා කරනවා, චෛත්‍ය වන්දනා කරනවා, මල් පූජා කරනවා, පහන් පත්
නෑ. ඒවයින් පින් සිද්ධ වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පින් කරන්න එපා කියලා නෑ. පින බොහොම වටිනවා ඒක කරන්න කියලා තියෙනවා.
නමුත් කිසිම කෙනෙක් අනිත්‍ය දුක් අනාත්ම ඒක බලන්නේ නෑනේ. එතකොට අනේ මේ චෛත්‍ය කඩවට කවදා හරි බෝධි වෙන්නේ කවුරුද තමන්ගේ දුක් ගැන බැලි කියලා පිටක්
ලබන්නේ. දැන් මං අහන්නේ ඒ අනිත්‍ය බලලත් ධර්මය අවබෝධ වෙනවද කියලා. අර තියෙන චෛත්‍ය කඩන් වැටුණාට අපි නිවන් දකිනවද?
දැන් මේක තියෙන්නේ අලුත් චෛත්‍ය පරණ චෛත්‍ය කඩන්
වැටුණා. ඒක අපි බැලුවත් නැතත් ඕක වෙනව. අර තේන්නේ අර බුදුකේ දැන් කඩන් වැටුණා පරණ වෙලා ඒක දැක්කට දැන් අවබෝධ වුණාද?
එන්නේ නැහැ කාටවත්.
එන්නේ නැහැ. ඒක තමයි. දැන් ඒක තමයි හොයන්න ඕනේ. ඇයි? ඇයි ඒ එහෙම වෙනස් වෙනවා පරණ වෙලා යනවා කැඩිලා බිඳිලා යනවා කියලා දැක්කට අවබෝධ වෙන්නේ නැත්තම්. එතකොට අපි මේ මාර්ගයේද වඩලා තියෙන්නේ මොකද්ද? ඔකේ තියෙන අඩුව. ධර්මයත් එක්ක හොයන්න ඕනේ. අපි කරලා තියෙන්නේ තියෙන දේක අනිත්‍ය බලන්න ගිහිල්ලා. බාහිර තියෙනවා කියලා පිළි අරගෙන ඒක අනිත්‍ය අනිත්‍යයි කියලා බාහිරේ නෑ කියලා කියන්න හදනවා. එතකොට තියෙනවා කියන එකෙන් පටන් අරන් නෑ කියන එකට එන්න හදනවා. එතකොට බුදුදහම පෙන්නන්නේ ඇත යන දෘෂ්ටියක් දෘෂ්ටියක් නැත කියන එකත් දෘෂ්ටියක්. තථාගතයෝ ඔය දෙකටම වැටෙන්නේ නැතුව පටිච්ච සමුප්පාදය දේශනා කරා. එතකොට පටිච්ච සමුප්පාදය දකින්න අපි උත්සාහ කරනවා. මේ තමයි බුදුදහමකින් ගන්න තියෙන ප්‍රයෝජනය නේද? කරන එකට වඩා ඔය දැන් කරන්න ඕන මොකද්ද කියලා නේ අහන්නේ. ඒක මං කියන්නේ නැහැ. මොන පැත්තෙන් ඇහුවා? මොන භාවනාවද කරන්න ඕන කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ එහෙම මං කිව්වට කරලා වැඩක් නැහැ. තමන් අවබෝධ කරන්න ඕන මේ විදිහට තේරුවොත් මෙන්න මේ අවබෝධය මට එයි. මේ විදිහට බැලුවොත් පටිච්ච සමුප්පාදයේ අවබෝධ වෙයි, දුකෙන් මිදෙන්න හැකියාව ලැබෙයි කියන නුවණක් එනවා. අන්න ඒ නුවණ ඇති කරගන්න. හරි? ඒ නුවණ ඇති කරගන්න අන්න දැන් බලන්න විදි තුනක් කිව්වා. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන. ඒක තමන්ට කැමති එකකින් හොයාගෙන යන්න පුළුවන්. එතකොට ඉවර වෙන්න ඕන මේ නුවණක් ඇති. දුක මේකයි, දුක හටගන්න හේතුව මේකයි. මේ හේතුව නැතුණොත් දුක උපදින්නේ නැහැ. අන්න ඒක දැක්ක දවසට අන්න මාර්ගයේ තමන්ට පැහැදිලි වෙනවා. මේ මාර්ගයෙන් වැඩුවොත් ඔය දේ සිද්ධ වෙයි. දැන් අපේ ධර්මයට අනුව දැක්කා රූපයක් පිහිටලා ලෝකයක් හටගෙන ලෝකෙට අපි අහු වෙලා තමයි මේ සාමාන්‍ය ජීවිතේ ඉන්නේ කියන එක. ඒක පිළිගත්තොත් තමයි එතනින් එහාට යන්න පුළුවන්. ඔහොමත් නැහැ කියලා හිත රවට්ට ගත්තට හරියන්නේ නැහැ. මොකද අපි ඒ තත්ත්වෙනේ ඉන්නේ. ඒතකොට අතන චෛත්‍යයක් තියෙනවා. ඒ චෛත්‍යයක් දකින්න මෙහි මම ඉන්නවා. නේද? මම පිහිටලා. දැන් සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද? නේද? එතකොට මේ සක්කාය දිට්ඨිය ඇති උනේ කොහමද? එහෙන් රූපයක් දැකලා රූපේ බාහිරේ තියෙනවා කියලා නিত্য සංඥාවට අපි වැටිලා තියෙනවා. බාහිර තියෙනවා කියන ඒ රූපේ නিত্য සංඥාවෙන් අරගෙන තියෙනවා. ඒ හින්දා තමයි අපිට ඒකේ ආස්වාදයක් තියෙන්නේ, සුඛයක් තියෙන්නේ. නේද? ඒ රූපේ නিত্যයි සුඛයි. ඉතුරු ටික ඒකේ යෙදිලා තියෙනවා. ආත්ම කියන ඒවා අපිට තේරුණාට ඒකේ යෙදිලා නিত্যයි සුඛයි කියලා ගන්නකොට ආත්ම වෙලා මට යම්කිසි පාලනයක් ওই රූපේ කරන්න පුළුවන්. ඕනනම් චෛත්‍ය හුණු ටිකක් ගන්න පුළුවන්. නැත්නම් මල් ටිකක් පූජා කරන්න පුළුවන්. චෛත්‍ය මළුවම දින්න පුළුවන්. දැන් පාලනය තියෙන රූපයක් කරගෙන. ඒකට ආත්ම දෘෂ්ටියටත් ගෙහිලා නේද? නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි. ඔවට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සතර විපල්ලාස. නේද? රූපේ ඇත්ත తත්වේ දකින්න නම් ඔන්න මාර්ගයක් පෙන්නනවා. අනිච්ච සංඥා සූත්‍රය අපි කතා කළා නේද? රූපේ අනිත්‍ය වඩන්න. වේදනාවේ අනිත්‍ය වඩන්න. සංඥාවේ අනිත්‍ය වඩන්න. සංකාරයේ අනිත්‍ය වඩන්න. විඥානයේ අනිත්‍ය වඩන්න. දැන් ඔක අහලා තමයි රූපේ අනිත්‍ය වඩන්න ගිහින් චෛත්‍ය අනිත්‍ය වඩන්න හදන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ ඉතින් රූපේ අනිත්‍ය බලන්න. නේද? හිතේ ඒක වරදින්නත් බෑ. රූපයක් තියෙනවනේ රූපේ අනිත්‍ය වඩන්න, රූපේ අපි රැවටිලා නම් රූපේ අනිත්‍ය වඩන්න කියලා දේශනා කරලා තියෙනවා. මිදෙනවා නම් හරි දැන් මිදිලාද තියෙන්නේ. ඒ රූපෙන් මිදෙන්නේ කොහොමද කියන එක මේ අහන්නේ. දැන් ඔහුව බලලා අතන චෛත්‍ය නැද්ද? එතන තිබුණාට කියනකොට තිබිලා ඉවරයි. මෙතන මම ඉඳලා ඉවරයි. නේද? එතන තිබුණාට කතාවක් කියෙදෙන්න බෑ. ඇත්ත ඇති ඇති දැක්කා. ඔව් දැන් සත්‍යයක් ඇහෙනකොට අපිට ලේනෙක් කෑ ගහනවා ඇහෙනකොට ලේනෙක් ටින් ටින් කියන එක අපිට ඇහෙනවා. අපිට හිතට පේනවා ලේනෙක්. නේද? ඕක එතකොට සත්‍යයක් සත්‍යයක් කියලා සත්‍යයක් ඇහෙන්න මට්ටම දකින්න පුළුවන් නම් අර රූපය පිහිටන්නේ නැති මට්ටමකට එන්න හැකියාව තියෙනවා. දැන් බලන්න මේ ආයතනයක් පිරිසිඳ දැකීමක් ඔය කරන්නේ. නේද? නේ එතකොට දැන් මෙතන කොහමද ආයතන මට්ටමින් බලලා අර අපි උන මුලාවෙන් මිදෙන්නේ. දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මුලාවක ඉන්නවා කියන එක. මොකක්ද මුලාව? චෛත්‍යයක් තියෙනවා. ඒක නিত্য සංඥාවට දාලා ඒක සුභ විදිහට අරගෙන ඒකෙන් සැපක් තියෙනවා, ආස්වාදයක් තියෙනවා නේද? ඒ සේරටම අහු වෙලා නේද? සතර විපල්ලාසයට අහු වෙලා නේද? එතකොට අපි ආයතනයක් විදිහට ආයතන පිරිසිඳ දැක්කොත් මිදෙන්න ඕන අර සතර විපල්ලාසෙන් නේද? නিত্য සුඛ සුභ ආත්ම කියන මුලාවෙන් මිදෙන්න
ඕන.
ඒක තමයි ප්‍රතිඵලෙ එන්න ඕන. තේරෙනවද? දැන් නিত্য කළා කියන්නේ මොකද්ද? මම අහන්නේ නিত্য කළා කියන්නේ මොකද්ද? නিত্য කරලා තමයි නේද? චෛත්‍ය නিত্য කළා කියන්නේ මොකද්ද? උපාදාන කළා ඒ වෙන කතාවක්. මම අහන්නේ නিত্য කළා කියන්නේ මොකද්ද? බාර අරගෙන තියනවා. කාලයට දැන් නিত্য කළා කියන්නේ අතීතෙත් තියෙන තිබුණා දැනුත් තියෙනවා අනාගතේ. ඒ කියන්නේ පැවැත්මක් දුන්නා නේද?
තුන් කාලයට.
පවතින බවක් දුන්නා කියන එක නේද නিত্য කළා කියන්නේ? නিত্য සංඥාව කියන්නේ අතීතේ වර්තමානයේ අනාගතේ ඔය තුනේම තියෙනවා කියනකොට නේද නিত্য? ස්ථිරභාවයක් දීලා. ඒ කාලේ අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වුණාට පැවැත්මක් දීලා අතීත වර්තමාන අනාගත. ඒ කියන්නේ නিত্য සංඥාවට අහු වෙලා. නේද? එතකොට එක ප්‍රතිඵලයක් වෙන්න ඕන ඔය නিত্য සංඥාවෙන් මිදෙන්න. දැන් ඉන්නේ චෛත්‍ය නিত্য සංඥාවේද අනිත්‍ය සංඥාවේද? නিত্য. නিত্য විදිහට අරගත්තු හින්දා තමයි අපි යනකොටත් ඕක දකින්න පුළුවන්. අතීතෙත් ඕක තිබුණා. නේද? නিত্য සංඥාව තේරුම් ගන්න. අති ඒ රූපේ අතීතෙත් තිබුණා වර්තමානයේත් තියෙනවා අනාගතෙත් තියෙනවා කියනකොට අපි ඒක නিত্য භාවයෙන් තමයි බාර අරගන්නේ. පැවැත්මක් දීලා. නේද? එතකොට දැන් ධර්මයේ පෙන්නනවා අනිත්‍ය. ඇත්තට ඒක කියන්නේ අනිත්‍ය ස්වභාවය. අපි අහු වෙලා තියෙන්නේ නিত্য සංඥා. ලෝකෙට අහු වෙලා.
ඇත්ත ඇත්තට ඒක දැක්කොත් හරි.
ඔව්. ලෝකෙට අහු වෙලා එතකොට ඇත්ත ස්වභාවය දැනට අපට පේන්නේ. නේද? දරේ කැඩිච්ච හැදුවත් මේ තියෙන චෛත්‍යයක් නේ හදන්නේ නේද? නিত্য සංඥාවෙන් ගත්තු එකක් තමයි අපි අනිත්‍ය බව නහත්තන්න හදන්නේ. රිපෙයාර් කරන්න. තව ටිකක් පවත්ව ගන්න. මේ ශරීරයට කරන්නේත් ඕක තමයි. නේද? එළියේ චෛත්‍ය කිව්වත් මේ ශරීරය කිව්වත් වෙනසක් නැහැ. ඒ රූප එකම රූප සංඥාව උතන තියෙන්නේ. මේ දෙක නিত্য සංඥාවෙන් අරගෙන. නিত্য කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න. නিত্য කියන්නේ මේ තුන් කාලෙට අයිති කියලා අරගෙන. අතීතේටයි වර්තමානෙටයි අනාගතේටයි අයිති කරලා ඔක නিত্য. දැන් මම ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥා සූත්‍රයේදී දේශනා කළා අනිත්‍ය බලන්න, රූපේ අනිත්‍ය බලන්න. සෝවාන් කෙනත් ඕකයි කරන්නේ, සකෘදාගාමි කෙනත් ඕකයි කරන්නේ, අනාගාමි කෙනායි රහත් වෙනකම් ওই පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බලන්න තියෙන. රූපේ අනිත්‍ය බලනවා කියන්නේ කොහොමද විස්තර කරන්නේ? මතක නැහැ. කියලා. රූපේ අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද? ඔය රූපේ වෙනස් වෙනවා, ඔය රූපේ වෙනස් වෙනවා කියලාද? අනිත්‍ය සංඥා සූත්‍රයේදී කොහොමද කියන්නේ?
මේ
පටිච්ච සමුප්පාදෙන් කියන්නේ.
ඒ පටිච්ච සමුප්පාදේ.
මහානේ. ඒක වැරදි නෙමෙයි. මේ හේතු තියෙනකොට මේ ඵලය තියෙනවා. ඒ කතාව හරි. දැන් රූපේ අනිත්‍ය සංඥාව වඩන්න කිව්වේ කොහමද?
මේ රූපයයි සතරමාදායයි.
මේ රූපේ ඉති රූපං ඉති රූපස්ස සමුදේය ඉති රූපස්ස අත්තගම. ඔහොම එකක් අහලා තියෙනා නේද? අහලා තියෙනවා. ඔළුවේ නෑ නේද? ඉතින් කොහොමද අනිත්‍ය වඩන්නේ? ඉති රූපං ඉති රූපස්ස සමුදේය රූපස්ස අත්තන. රූපය මේකයි, රූපයේ හට ගැනීම මේකයි, රූපයේ නිරුද්ධ මේකයි. රූපේ නැති වෙන්නේ මෙහෙම.
නැති වෙන මාර්ගය මේකයි.
ඔහොම වඩන කෙනා ඔන්න කියනවා අනිච්ච සංඥාව වඩනවා කියලා. ඒ තමයි අනිච්ච සංඥා සූත්‍රෙදි දේශනා කරන්නේ. ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්තක. දැන් චෛත්‍යයට ඕක දැම්මද අනිත්‍ය බලනවා කියලා. පියන චෛත්‍යය කඩලා බිඳලා දාන්න තමයි හදන්නේ. ඉතිරූපං කියන්නේ මොකද්ද එතකොට? චෛත්‍යෙදි මේකයි රූපය කියන්නේ මොකද්ද? අන්න අතන චෛත්‍යයක් තියෙනවා. ඒක තමයි ඉති රූපම්. අපි රූපය කියලා පිළිගරන් තියෙනවා අර අරහෙ තියෙන චෛත්‍ය ඉති රූපම්. ඇස් සහගත්තට දැන් මුලාව දන්නවනේ අතන එහෙන් දැකලා අතන චෛත්‍යයක් තියෙනවා කියලා හිතුණානේ. නේද? දැන් ඇයි ඒක මුලා වුණා කියලා දැන් පිළිගන්නවද? රූපය නිත්‍ය සංඥාවට දාලා අපි බාර අරන් කියන එක පිළිගන්නවනේ. අපහු යනකොටත් අපි චෛත්‍ය පේනවා කියලා. නේද? මේ නිත්‍ය සුඛ ආත්ම සුභ හේරටම අහු වෙලානේ. මම ඉන්නවා කියලාත් අහු වෙලානේ. නේද? අර හේ චෛත්‍ය තියෙනකොට මෙහෙ මම ඉන්නවා ඔක අත්දකින්න. දැන් ඒක අත්දකින්න මගේ ආයතන ටිකක් සුපත් ගන්න වෙනවනේ. නේද? ඒ සසරට අහු වෙලා කියලා තේරෙනවා නේද? තමාගේ රූපෙත් ඔහම තමයි. ඉතින් මේ මේ එක උපමාවක් කරන් ඉස්සෙල්ලා තේරුම් ගන්න අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද? ඇත්ත දකින්න විදිහට. නේද? ඒක චෛත්‍යයට වඩන්න පුළුවන් නම් ඊළඟට තමන්ගේ ශරීරයටත් වඩන්න පුළුවන්. ආනුන්ගේ ශරීරවලටත් වඩන්න පුළුවන්. ඕන රූපයකට ලෝකෙට අයිති දෙයකට වඩන්න පුළුවන්. රූප කියලා අහු වෙන ඕනම එකකට
ඒක සම්බන්ධ කරන්නේ
කොහොම පොඩි දෙයයි තියෙන ඉති රූපම් මෙන්න මේක රූපේ ඊළඟට හොයන්න ඕන
සමුදය
ඉති රූපස්ස සමුදය ආයේ රූපේ සමුදය මොකක්ද සමුදය දකින්නකොට මේ හටගන්නේ මේ හේතු හින්දා මේ හේතු නැති වුණා නම් රූපේ පිහිටයිද නෑ ඔන්න ඔය අවබෝධයේ එන විදිහට වඩනවා නම් අන්න අනිච්ච සංඥා දැන් ඕක බුද්ධ දේශනාව. අනිච්ච සංඥා සූත්‍රය ආයි බලන්න. ලෝකෙන් තමයි අපි පොතක් ගහන්න ඉන්නේ. මේ කොච්චර කිව්වත් වැඩක් නැහැ නේ. ඇවිල්ලා අහගෙන යනවා ආයි. අර පරණ ටිකම කියනවා. ඉතින් භාවනා කරන එක හරියට කරපු නැති හින්දානේ ඕක දන්නේ නැත්තේ දැන්. මේ ඔක්කොම අහගෙන ගිහින් ආයේ අර අතන එකක් තියෙනවා ඕක වෙනස් වෙනවා ඕක වෙනස් වෙනවා අනිත්‍යවනේ ඈ ඉතින් ඒ තියරි එක වැරදි කියලා මම කියන්නේ ඒක තමයි මේ හරි එක බුද්ධ දේශනාව මොකද්ද කියලා තේරුම් ගන්න ඒක කරන්න ඒක තේරුම් ගන්න නැහැ මේ කොච්චර කිව්වත් ඉතින් ආයේ ලබන සතියේ ආයේ මේක මහා දකින්න ඒක තමයි දැන් ඉති රූපං කියන්නේ මොකද්ද? ඉති රූපස්ස සමුදය කියන්නේ මොකද්ද? ඉති රූප අත්ත ගමෝ කියන්නේ මොකද්ද? කියන එක දැන් අපිට අහු වෙන රූපයකට දාලා බලන්න ඕනේ. දැන් චෛත්‍ය රූපයක් ඉති රූපං කියලා පිළිගන්න ඕනේ. දැන් ඒකේ සමුදය මොකද්ද කියලා හොයද්දී ඔන්න ආයේ ධර්මය හොයන්න වෙනවා. ධර්මයට දාලා බලන්න. දැන් අපිට චෛත්‍යයක් පිහිටුවේ ඇයි? දැක්ක හින්දා නේද? බාර ගැනීම තමයි ඉති රූපං. ඒක උනේ කොහොමද කියලා මම අහන්නේ. ඇයි රූපයක් බාරගත්තේ? ඔක දකින්න කලින් අපිට තිබුණාද ওই රූපේ?
ආයතනයක් පහළ
නිසා. දැන් ආයතනෙකින් මේක දැන ගැනීම වෙලා තියෙනවා. ඔන්න දැන් අපි ආයතන පැත්තෙන් හොයන්න ගියොත් ස්කන්ධ පැත්ත වෙනම තියෙන ආයතන පැත්තෙන් අපිට අල්ල ගන්න පුළුවන් වෙනවනේ මොන ආයතනයකද ඔක අහුවේ? චක්කය. එහෙන් දැකලා එතනින් දැකලා තමයි එහෙ චෛත්‍යයක් තියනවා කියලා දැනගත්තේ. දැන් එහෙන් දකින්න එකට මම හොඳ උපමාවක් දීලා තියෙනවා. මතක් කරගන්න. වතුරට එබෙන බල්ලා. බල්ලා වතුරට එබෙනකොට මොකද වෙන්නේ? ඌට හිතෙනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. ඉතින් තරහ ආරම්භ කරනවා නැත්නම් වල් ගෙවනවා. නේද? ඔය දෙකෙන් එකක් කරමු. තරහ ගියොත් බුරනවා, ගැටෙන පැත්තට ගියොත් බුරනවා, ඇලෙන පැත්තට ගියොත් වල්ගනවා. නේද? දැන් ඕක දකිනකොට අපිට තේරෙනවා බල්ලා මොකද හිතන්නේ? තව බල්ලේ ඉන්නවා. දැන් ඒකද ඇත්ත තත්ත්වය? ඇත්තටි හැටි නම් ඔය වතුරේ බල්ලෙක් නැහැ නේද? මේ බල්ලගේ ඡායාව වැටිලා ඌක දැකලා මුලා වෙනවා. දැන් බල්ලගේ මට්ටමට ඉතිරූපං කියන්නේ මොකද්ද? වතුරේ ඉන්න බල්ල. ඌ විශ්වාස කරනවානේ තව බල්ලෙක් ඉන්නවාද? නේද? දැන් සමුදය කොහෙද තියෙන්නේ? දැන් බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ බල්ලට මිසක් අපිට එහෙම හිතෙන්නේ නැහැ. අපේ සමුදය තියෙනවද ඒ බල්ලෙක් පිටින්? අපේ සමුදය යෙදිලා නැහැ අපට අත්තක්ද. බල්ලා පිටින්නේ අපේ මට්ටම. නේද? දැන් බල්ලාගේ මට්ටමට රූපෙත් තියෙනවා සමුදයක් තියෙනවා. එතකොට මොකද්ද සමුදය? තව බල්ලෙක් ඉන්නා කියන්නේ මුලාව. දැන් ඒක එහෙම හිතුනේ ඇයි? ඒකයි සමුදය. එයා මානසිකව බල්ලෙක් ඉන්නවා කියලා දැවටිච්චේ. ඇහැ වැඩ කරන හැටි චක්කායතන ගැන බල්ලා දන්නවද? නැහැ. දුගේ දෘෂ්ටිගත වීමක් තියෙනවා. මොකද්ද? පේන දේ තියෙනවා. හින්දාමයි නේද? ඔය දෘෂ්ටි වලට අහුුණා ඉඳලා නේද එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. එතකොට ඒ දෘෂ්ටි ටික යෙදුනේ චක්කායතනය ගැන ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. ආයතන ගැන නුවණක් නැහැ. එතකොට අපට හැකියාව තියෙනවා ආයතන ගැන නුවණ යොදන්න. ආයතන පිරිසිඳ දකින්න. එහෙන් දැකීම සිද්ධ වෙන්නේ කොහොමද? එහෙන් දැකීම නිසා මුලා වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න තමයි මේ උපමාව. දැන් බල්ලා එහෙන් දැකීම නිසා නේද තව බල්ලෙක් ඉන්නවා කියන මුලාවට ආවේ. එතකොට එහෙන් දැකීමේ ඇත්ත ඇති හැටි නොදන්නකම. චක්කායතනය ගැන ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා නේද එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවේ. අපි එළියේ චෛත්‍යයක් තියනවා කියලා හිතන්නේ
ප්‍රතිබිම්බය ගැන
හිතලා. එහෙන් දැකලමනේ
හිතලා නෑ ප්‍රතිබිම්බය.
එතකොට ඇහි චක්කායතනය ගැන ඇත්ත ඇති හැටි නොදන්න හින්දම නේද අපිත් අහු උනේ
ලෝකේ.
එතකොට අර උපමාව එක්ක බලන්න. දැන් රූපය කියන්නේ එළියේ තියෙන රූපෙනේ. ඉතේ රූපං කියන්නේ දැන් හොයන්න ඕනේ ඒ රූපේ හටගත්තේ කොහමද? දැන් බල්ලට බල්ලෙක් හටගත්තේ ඇයි? අපිට ලේසියි බල්ලා ගැන දකින්න. මොකද අපිට පොඩි නුවණක් තියෙනවානේ. අපිට බල්ලා ගැන තේරුම් ගත්තොත් අපිට ඉච්චරවට ඉන්න තේරුම් ගන්න පුළුවන්. චක්කායතන. දැන් බල්ලාට ඇයි එළිය බල්ලෙක් ඉන්නවා කියලා හිතුනේ. දැන් ඒක නම් දෘෂ්ටියක් කියලා හොඳටම
දැක්ක. පේන්නේ ප්‍රතිබිම්බයක් කියලා.
ඌට පේන්නේ අන්න එක පැත්තක මේ ඇහැ සකස් කරලා දීපු ප්‍රතිබිම්බය තමයි මේ දකින්නේ චක්කු ප්‍රසාද රූපේ කියන්නේ. දැන් බල්ලෙක් වගේ පේන එකේ වැරද්දක් තියනවද?
නෑ.
ඒක ඇහි ක්‍රියාකාරීත්වය නේ. බල්ලෙක්ගේ ඡායාවක් තියනවා එළියේ. ඔබ ඡායාව වෙන්න පුළුවන්, චිත්‍රයක් වෙන්න පුළුවන්, මොකක් හරි ඒ වගේ සටහනක් පේන ස්වභාවයක් තියෙනවා. ඒකට පේන ස්වභාවයේද වැරද්ද තියෙන්නේ? පේන දේ අනුව හිතන ස්වභාවය. පේන දේ අනුව හිතන ස්වභාවයේදී තමයි එළියේ බල්ලෙක් ඉන්න නිසායි ඔය පේන්නේ. දෘෂ්ටිගත වීම තියෙනවා.
අපි දැකලා තියෙන
ප්‍රසන්න. එතකොට අපිට චෛත්‍යයක් වගේ පේන එකේ වැරද්දක් තියෙනවද?
නැහැ.
නැහැ. පේන්නේ නැත්නම් වැරද්දක් තියෙනවද? ඔව්. ඇහි වැරද්දක් තියෙනවා ගිහිල්ලා බෙහෙත් ගන්න. චෛත්‍යයක් වගේ පේන්නේ දැන් ඇහැ. මේ ඇහි හැකියාව තමයි ඒ වගේ පෙන්නන. ඒ පෙන්නන ස්වභාවය ඇහි හැකියාව අනුව හදලා දෙන සටහනක්. ප්‍රතිබිම්බ මාත්‍රය. ඔව්. සංඥාවක් කියන්නත් පුළුවන් ප්‍රතිබිම්බ මාත්‍රය. ඒක හරියට අර වතුරේ තියෙන ඡායාව වගේ දෙයක්. හරි? බල්ලෙක් ඡායාවනේ වතුරේ තියලා තියෙන. ওই ඡායාව දැකීමේ හැකියාව තියෙනවා. දැන් ඔය ඡායාව අපිට වෙන් කරලා ගන්න පුළුවන් නේද? ඒ බල්ලව උස්සලා ගන්න පුළුවන් ද වතුරෙන් ගොඩට? අත දැම්මොත් මොනවද අහුවෙන්නේ? වතු. කවදාවත් බල්ලෙක් අහුවෙයි? නැහැ. එතකොට එහෙන් දැකීම කියන්නේ ඡායා මාත්‍රය. චිත්‍රයක් දැකීම විතරයි. දැන් බල්ලෙක්ගේ චිත්‍රයක් තිබුණොත් ඇල්ලුවොත් අහුවෙන්නේ බල්ලද?
චිත්‍රය.
කරදහිය හරි බිත්තිය හරි බිත්තියේ බල්ලෙක්ව ඇඳලා තියෙනවා. විහිං ඇල්ලුවොත් බල්ලද අහුවෙන්නේ බිත්තිය. එතකොට තේරුම් ගන්න එහෙන් දකින දේ කවදාවත් අල්ලන්න පුළුවන්ද?
බැහැ.
ඇයි අල්ලන්න බැරි? බාහිරේ තියෙන හින්දාද? ඒක මේ මනසෙන් හදපු බල්ලෙක් වර්ණ සංඥාවක් රූප සංඥාවක් අරන් දෙන එක විතරයි ඇහැට පුළුවන්. සංඥාවට බුදුහාමුදුරු දෙන උපමාව මොකද්ද? මිරිඟුවක්. එතකොට මිරිඟු සංඥාවක් අරන් දෙන එක විතරයි ආයතනයකට පුළුවන්. ඇහැට පුළුවන් මිරිඟුව පෙන්වන්න විතරයි. ඒ මිරිඟුව දිහා බලලා අර වතුර කියලා හිතන්නේ කවුද? අපි. ඒක අපේ තියෙන මුලාවෙන් කරන එකක්. සංඥාවේ ඇත්ත ඇති හැටි නොදන්නකම. සංඥාව මිරිඟුවක් කියලා නොදන්නකම හින්දා ඒකට අදාළ රූප පනවන. නේද? මොන දැන් සමුදේ පේන්න ඕන. මිරිඟුව දැකලා රූපයක් තියෙනවා කියලා හිතපු එක නේද දැන් සමුදේ? මිරිඟුව විදිහට දැක්කේ. සංඥා මිරිඟුව විදිහට අඳුරගත්තේ නැහැ. එහෙන් හදලා දුන්නේ රූප සංඥාවක් විතරයි. නේද? ඒ සංඥාව කියන්නේ අර වතුරේ ඇඳුන ඡායාව වගේ. ඒ වගේ පේන ගතියක් තියෙනවා. ඒ පේන ගතියේ වරදක් නැහැ. ඒක තමයි ඇහි කෘත්‍යය. පෙන්눔 කරන ස්වභාවය. ඒකට මේ පෙන්눔 කරන ස්වභාවය දැකලා හිත මුලා වෙනවා. ඔය පේන දේ එළියේ තියෙනවා කියලා. ඒක මුලාවක් නේද? මිරිඟුව වගේ සංඥා මාත්‍රයක් පේනකොට ඒකට අදාළ දෙයක් එළියේ තියෙනවා කියන එක මුලාවක් නේද? දැන් ඒක නේද සමුදය මෙතන මුලා වෙන ගතිය. ඒ මුලා වෙන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම. ඇත්ත ඇති හැටි නොදන්නකම අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්නකම අවිද්‍යාව. එතකොට අපේ අවිද්‍යාවයි ඒ නිසා වෙන මුලාවයි. ඔය දෙක මත නේද දැන් එළියේ රූපයක් පිහිටන්නේ? එහෙන් දැකලා එළියේ රූපයක් පිහිටන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකමයි. ඇත්ත ඇති හැටි නොදන්නකම නිසාම අපි හදාගන්න සංකල්ප ටික, දෘෂ්ටි ටික මත හදන රූපය. දැන් මිරිඟුව පේනකොට වතුර තියෙනවා කියන්නේ අපි හදාගන්න සංකල්පය. හරි? ඇත්ත ඇති හැටි නොදන්නකම මිරිඟුවක් පේන්නේ කියලා දන්නේ. සංඥා මාත්‍රයක් පේන්නේ කියලා දන්නේ. එතකොට වෙන මුලාව තමයි ඒකට අදාළ රූපයක් එළියේ තියෙනවා කියලා හිතලා ඔන්න ওই රූපේ බාරගන්න. ඊට පස්සේ ඒ රූපේ මොකද්ද කියලා ඉතින් තව අඩු වැඩිය දානවා. ඒක තමයි චේතනා ටික. ඒකට
ප්‍රාත්ම දෙන එකයි වැරද්ද.
ඔව්. දැන් රූපයක් එළියේ තිබුණාම අපි දැක්කත් නැතත් ඕක තියෙනවා කියන ඔන්න දෘෂ්ටිගත වෙනවා. ප්‍රාත්ම දෙන. අපි දැක්කත් නැතත් තියෙනවා කියනකොට තමයි අතීතේයි අනාගතේටයි ඕක අහු කරන්නේ. ඒ අතීතේ අපිට දැන් පේනවද? නෑ. අනාගතේ දැන් පේනවද? නෑ. ඒ වුණාට අපි හිතනවා අතීතෙත් තිබුණා අනාගතෙත් ඔබ
තියෙනවා.
අවිද්‍යාව නිසා තමයි ওই ටික හැදුවේ. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම. ඇත්ත ඇති හැටි නොදන්නකමට කියනවා අවිද්‍යාව කියලා. හරි? ඒ අවිද්‍යාව තියෙන තාක්කල් අපි රූප හදනවා. ඒ හදන රූප නිත්‍ය කරනවා, ප්‍රයත්නක් දෙනවා. ඒ කියන්නේ අපිම රූපයක් හදලා ඒ රූපේ අපි දකින්න කලිනුත් ඔතන තිබුණා. අනාගතෙත් ඕක තියෙනවා. මේ මොහොතෙත් තියෙනවා. අන නිත්‍ය සංඥාවට දානවා නේද? අතීතෙත් තියෙනවා, වර්තමානයේ අනාගතේ දෙකේම තියෙනවා කියනකොට නිත්‍ය සංඥාවට දානවා. දැන් මේක දන්නවද මේ අපේ හිත ඇතුලේ මුලාව යෙදිලා හදපු එකක් කියලා? නෑ. එතකොට ආයතනයක් නිසා දැනගන්නකොට ආයතනෙට පුළුවන් ඒකට අදාළ සංඥා මාත්‍රයක් අරන් දෙන එක විතරයි. හැටනම් රූප සංඥාවක් වර්ණ සටහනක් අරන් දෙන එක විතරයි. ඔය වර්ණ සටහන කියන එක මිරිඟුවක් වගේ. ඡායා මාත්‍රයක් විතරයි. අර වතුරේ ඇඳුන සටහන් මාත්‍රයක් වගේ විතරයි. ඒක කවදාවත් අපට අල්ලන්න එහෙම නැත්නම් වෙන් කරලා ගන්න බෑ. දැකීමට අමතරව වෙන කිසිම ආයතනකින් ඕක අත්දකින්න පුළුවන්. වෙන කිසිම ආයතනයක් කණෙන් අත්දකින්න පුළුවන් දැහෙන් පේන ස්වභාවය බෑ. මොකද වර්ණ සංඥාව ඇහැට විතරයි ගෝචර වෙන්නේ. කනට ගෝචර වෙන්නේ නෑ. නාසයට ගෝචර වෙයිද? නාසයෙන් අත්දකින්න පුළුවන්ද? බෑ. දිවෙන් පුළුවන්ද? බෑ. කයෙන් පුළුවන්ද? බෑ. එහෙනම් කොහොමද දකින්න දෙය අල්ලලා බලන්න පුළුවන් කියන්නේ? ආයතනේ ඇත්ත ඇති හැටි නොදන්නා. කරන්නේ වැඩි. දැන් අතන චෛත්‍ය තියෙනවා කියපු ගමන් ඇහෙන් දැකලා ඔක ගිහින් අල්ලලා බලන්න පුළුවන්. ඒ විශ්වාසයක ගිහින් නේද? මුලාවෙන් ලෝකේ හදලා ඒකට පැවැත්මකුත් දීලා නිත්‍ය සංඥාව අර විපල්ලාස වලට වැටි. හරි? එතකොට දැන් ඔන්න අදහසක් එනවා නේද? මේ ආයතනය ගැන ඇත්ත ඇති හැටි නොදන්න නිසාමයි ඔය විදිහට මුලා වුනේ කියලා. ඇහැ ගැන ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා නේද අපි මේ මුලාවට වැටිලා තියෙන්නේ. එතකොට ආයතන පිරිසිඳ දැක්කනම් අර හදාගත්තු ලෝකෙට අහුවෙයිද? අහුවෙන්න විදිහක් නැහැ. ආයතනේ ඇත්ත ඇති හැටි දකිනකොට දැන් මතක් කරගන්න අර බල්ලගේ උපමාව. බල්ලා වතුරට එබිලා බල්ලෙක් එළියේ ඉන්නවා කියලා හදාගත්ත එකෙයි අපි ඇහෙන් දැකලා එළියේ රූපයක් තියෙනවා කියපු එකෙයි වැඩි වෙනසක් නැහැ. දෙන්නම ඇහැ පාවිච්චි කරපු එක විතරයි කරලා තියෙන්නේ. ඇහැට හැකියාව තියෙන්නේ රූප සංඥාවක් අරන් දෙන්න විතරයි. වර්ණ සංඥාවක් අරන් දීම විතරයි ඇහැට හැකියාව තියෙන්නේ. ඉතුරු ටික ඔක්කොම කරලා තියෙන්නේ අපේ මනස තුල. නේද? මනස හිත රූප සංඥාව අරගෙන ඉතුරු ටික මනස ඇතුලෙන් හදලා තියෙනවා සංස්කරණය කරලා. ඒ අවිද්‍යාවෙන් කරපු සංඛාරයට අපි අහුවෙලා. අවිද්‍යාවෙන් කරපු සංඛාරය සංස්කරණය. ඒකට අහුවෙලා. එහිඳ තමයි අවිද්‍යාව තියෙනකන් ලෝකෙට අහුවෙනවා. ඇත්ත ඇති හැටි නොදන්න තාක් කල්. මොනවයි ඇත්ත ඇති හැටිද? ආයතන හයේ ඇත්ත ඇති හැටි නොදන්න තාක් කල්. ඒකට එක විදිහක් තමයි ආයතන භාවනාව. ආයතනය මොකද්ද? ආයතනයේ හැකියාව මොකද්ද? ආයතනයේ ස්වභාවය, ආයතනයේ රැවටීම, ඔය ටික තේරුම් ගන්න. ඒකට අපිට රූපෙන් රූපෙට රැවටෙන එක හොයන්න අවශ්‍ය වෙන්නේ ආයතනය අඳගෙන. නැත්තම් වෙන්නේ ආ චෛත්‍යයට රැවටුණා ඕකෙන් මිදෙන්නේ ඒක බලන්න. මෙන් චෛත්‍යය කඩලා බිඳලා ගන්න. ඊළඟට තව රූපයක් දැක්ක. ඒකෙන් මිදෙන්නේ ඒ රූපේ කඩන්න වෙනවා. නේද? මේක කරන එකද ලේසි අපේ ඇහැ කරන මුලාව අල්ලගෙන අන්න ආයතනය පිරිසිඳ දකින්න එක. ආයතනය පිරිසිඳ දැක්කොත් රූප ඕන රූපයක් එහෙන් පෙන්නපු දෙන් අපි දන්නවා ඔක රූප සංඥාවක් විතරයි. සංඥා මාත්‍රයි. සංඥාව මිරිඟුවක්. ඒතර මිරිඟුවට අපි රූප පනවන්න යන්නේ නැහැ. එතකොට මුළු රූප ලෝකෙන්ම මිදෙනවා නේද? එතකොට අන්න රූප සමුදය දකින්න. තේරුණාද? ඉති රූපං ඉති රූපස්ස සමුදය. මෙතන අවිද්‍යාවයි මුලාවයි යෙදිලා තමයි අපි රූපෙට පැනවීමක් කළේ, පැවැත්මක් දුන්නේ. මිරිඟුවේ මිරිඟු ස්වභාවය දැක්කේ නේද? එතකොට මේ මිරිඟුවේ මිරිඟු ස්වභාවය දකින්න නම් ಜಾති දෙකක් ඕන. එකක් තමයි මේ මුලා වෙන වෙලාවේ අපේ සිහිය පිහිටන්න ඕන. නේද? ඔන්න දැන් ඇහෙන් දකිනවා කියන සිහියක් පිහිටන්න ඕන. ඒකම ඇහෙන් ඇහැට කරන්න පුළුවන් මෙච්චරයි කියන නුවණකුත් කියදෙන්න. සිහියයි නුවණයි දෙක යෙදුනා නම් ඔන්න අවිද්‍යාව මුලාව කියන ඒවට වැටෙයිද නැහැ.
අත්තංගමේ කියන්නේ
නැහැ. එතකොට අත්තංගම. සමුදය පිහිටියේ නැත්තම් අත්තංගම. එතකොට දන්නවා අපේ සිහියයි නුවණයි නැති හින්දා තමයි අපි ඔකට පැවැත්මක් දීලා ලෝකෙට අහු වුණේ. නේද? මොනවා ගැන සිහියයි නුවණයිද? ආයතන. දැන් මොන ආයතනේද වැඩ කළේ? අර බොහොම පොඩි දෙයයි ආයතන 6යි බලන්න
තියෙන්නේ.
දැන් ඔය ආයතන 6ම එකම නුවණ පිහිටන්න තියෙනවා. මොකද එකම විදිහට රැවටෙන්නේ. ආයතනයට පුළුවන් ඒකට අදාළ සංඥාවක් කරන් දෙන එක විතරයි. ඒකට අදාළ ගෝචර රූපේ සංඥාවක් කරන් දෙනවා. එහෙනම් වර්ණ සංඥාව, කනින් නම් ශබ්ද සංඥා නේද? නාසයෙන් නම් ගන්ධ සුවඳ ගහන සංඥාව. ඔය සංඥා ඔක්කොම මිරිඟු ස්වභාවය. මරීචි කූපමංච සංඥා. මොන බුද්ධ දේශනාව. සංඥාව මිරිඟුවක් වගේ. ඒතර මේ ආයතනයකට පුළුවන් සංඥාවක් කරන් දෙන්න විතරයි. ඒකට අදාළ ගෝචර වෙන සංඥාවක් කරන් දෙන්න. ඒක හරියට අපි එක්තරා විදිහක කණ්ණාඩියකින් බලනවා වගේ. අර දැන් ලොකු කරලා බලන කණ්ණාඩියකින් බැලුවොත් තමයි ඒක පේන්නේ. එතකොට ඒ කණ්ණාඩියේ හැකියාවක් තමයි එහෙම පෙන්වන්නේ. ඒකේ පොඩ්ඩක් රතු පාට ගෑවිලා තිබුණා නම් පෙන්වන්නේ රතු පාටට. එතකොට ඒ එළියේ තියෙන රතු පාට හින්දාද කණ්ණාඩියේ තියෙන හැකියාව ගන්න. කණ්ණාඩියේ තියෙන හැකියාව අනුවයි මෙහෙම පේන්නේ. ඒකයි මිරිඟුව කියන්නේ. එතකොට ඒ පේන ස්වභාවය එළියේ තියෙනවද? රතු පාට එළියේ තියෙනවද? නෑ. පේන්නේ ඔක්කොම රතු පාටයි වගේ. කණ්ණාඩිය තුලින් බලනකොට නේද? රතු පාට වීදුරුවක් තුලින් බලනකොට පේන්නේ සේරම රතු පාටයි වගේ. හැබැයි අපේ නුවණ පිහිටන්න ඕන මේක සංඥා මාත්‍රයක් විතරයි. එහෙ හැකියාව අනුව හදලා දෙන රූප සංඥා මාත්‍රයක් විතරයි. සංඥා මිරිඟුවක්. ඒක එළියේ තියෙනව නෙවෙයි. තියෙනවා වගේ අපිට හැඟෙන්නේ අපේ අවිද්‍යාවයි මුලාවයි යෙදෙන හින්දා. ආයතනේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා. එහෙ හැකියාව ඇහේ කෘත්‍ය ගැන අවබෝධයක් නැහැ. එක පැත්තකින් අවබෝධය තිබුණත් එතන සිහිය යෙදුන්නේ නැත්නම් ඒත් වෙයි. ඒක අවබෝධය කියන්නේ නුවණ නැත්නම් සම්පජන්නේ. සිහිය කියන්නේ සති. සති සම්පජන්නකාරී හෝති. ඔන්න ඕක තමයි වෙන්න ඕන. මාර්ගයේ වඩනවා කියලා කියන්නේ සතර සතිපට්ඨානේ වඩනවා. එතන වෙන්නේ සති සම්පජන්නේ පිහිටනවා. සිහියයි නුවණයි පිහිටනවා. එතකොට සිහියයි නොවනයි පිහිටන්නේ කොහොමද කියලා ධර්මය අහලා දැක්මක් ඇති කරගන්න. දැන් පේනවාද මේ විදිහට සිහිය නුවණ පිහිටියානම් අපි අර රූපේ මුලා වෙයිද? ඒ රූපේ ඔය දැන් හිතන විදිහට පාරගන්නේ. අපි පරණ පුරුද්ද වැඩි හින්දා ඔක දැන් හිතා ගන්න අමාරුයි. අනිත් පැත්තට අහනවා එතකොට චෛත්‍යයක් නැද්ද? ඒක හරියට අර බල්ලා ඒ දෘෂ්ටියේ ඉන්නකන් අපෙන් අහනවා. එතකොට බල්ලෙක් නැද්ද? ඌ දැඩිව බාර අරන් ඒක උපාදාන කරලා ඉන්න තාක්කයි. මං කිය උපාදානය කියන්නේ දැඩිව. ඒක නැහැයි කිව්වට පිළිගන්නේ නැහැ. දෘෂ්ටිගත වෙලා. නේද? ඒකේ බැසගෙන. ඒකේ බැසගෙන ඉන්න කෙනා එකෙන් උදවන්න ලේසි නෑ. එතකොට අපි තේරුම් ගන්න ඕන අපි ලෝකේ බැසගෙන රූපේ බැසගෙන ඒක කඩන එක ලේසි නෑ. කඩන්න නම් බුදුදහම අහලා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් අපිට ක්‍රම තුනක් දීලා තියෙනවා. කැමති එකක් තෝරගන්න පුළුවන්. සඳ වශයෙන් දකින්න පුළුවන්. ආයතන වශයෙන් දකින්න පුළුවන්. ධාතු වශයෙන් දකින්න පුළුවන්. හැබැයි නුවණක් එන්න ඕන මේ කොයි දැකීමේ ප්‍රතිඵලය එන්න ඕන මෙතෙන්ට. මේ මුලාව නොයදුනා නම් ඔහොම පිහිටන්නේ නෑ. නේද? දැන් බලන්න රූපය විතරක් නෙමෙයි රූපේ සමුදයක් දකිනවා අත්ංගමයක් දකිනවා. ඔන්නෝක වඩන කෙනා අනිච්ච සංඥාව වඩන. දැන් අර එළියේ තියෙන චෛත්‍ය වෙනස් වෙනවා කියන එකක් නෙමෙයි මේ. ඊට වඩා ගැඹුරු.
සෝවිදිරබල බුද්ධ රූපේ දිහා බලන්න දෙන්න බැනේ එක මෙනේ කරුවොත් එහෙම.
මේ දේ ලෝකෝත්තර කියන්නේ ඕකයි ලෝකේ ඉක්මවන. ලෝකෙන් මිදෙනකොට ලෝකෝත්තර වෙනකොට ඉතින් වැඳ වැඳ ඉන්න ඕනේ නැහැ. ආමිසය වැඩක් වෙන්නේ නැති වෙන්නේ ලෝකෝත්තර දැක්ම එනකොට. හැබැයි ඊට කලින් ආමිසය නවත්තන්න යන්න එපා. එහෙම වුණොත් දුගති ගාමි වෙලා ආයි ධර්මය හන්නවත් ලැබෙන්නේ ඒ බලන එක විදියක්. තමන්ට ආයතනය කියන එක ඕක ටිකක් දැන් ඔය කියන කතාව තේරෙනවා නම් ඒක අනුව මෙනෙහි කරන්න පුළුවන්. ඒකට ආයතන අනුව බලලා අවබෝධ ගන්න පුළුවන්. ඔතනම තියෙනවා ඕකේ මුලා වුණාම ස්කන්ධ ටික පහළ වෙලා තියෙන රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥාන. ඒ පැත්තෙන් බැලුවොත් එහෙමයි. එතකොට ධාතු අනුවත් බලන්න පුළුවන් අර කියපු චක්කු ධාතුව, රූප ධාතුව, විඥාන ධාතුව. ධාතුව කියන්නේ මේ එහෙම තියනවා නෙමෙයි. එහෙම ස්වභාවයක් ගැන නිකන් කතා කරන්න පුළුවන්. ධාතු මාත්‍රය. හරි. අපි මොකක් හරි නමක් දෙන්න ඕන. ඒකට ධාතු ස්වභාවයක් කියනකොට ඒකට නමක් දෙන්න. චක්කු ධාතුව, රූප ධාතුව. එකෙන් කියන්නේ මේ මේවා වෙනම එළියේ තියෙනවා කියන එක නෙමෙයි. ඒවා වෙනම තියෙන්න බෑ. හැබැයි එකකට එකක් සම්බන්ධ හේතුඵල ත්‍ෘත්‍යයන් දැන්. ඇහැ නැතුව, චක්කු ධාතුව නැතුව රූප ධාතුවට පිහිටන්න බෑ. රූප ධාතුව නැතුව චක්කු ධාතුවට පිහිටන්න බෑ. මොකද ඔය දෙකම සම්බන්ධ වුණහන් තමයි එහෙන් මේක පේනවා කියන පෙනීමේ සිද්ධියක් කියන්න පුළුවන්. මේ පෙනීමේ සිද්ධියෙන් තොරව අපට ඇහැක් පණවන්නත් බෑ රූපයක් පණවන්නත් බෑ. අපිට වෙලා තියෙන්නේ පෙනීමේ සිද්ධියෙන් තොරව අපි රූපේ පණවනවා. දැන් පෙනීමේ සිද්ධිය නිසා චෛත්‍යයක් කියලා දැනගත්තා. ඒක පේන්නේ නැතුවත් ඕක ඉස්සර තිබිලා තියෙනවා. එතන පෙනීමෙන් බාහිරව රූපේ වෙනම තියෙන්න පුළුවන්. අපි දැක්කත් නැතත් ඕක තියෙනවා කියලා හිතන්න පුළුවන්. අන්න ලෝකෙට අහු වෙනවා. රූපයට අහු වෙනවා. හරි? මායයට අහු වෙනවා. එහෙම නැත්නම් දුක සකස් කරනවා. රූප උපාදානය හට ගන්නවා. උපාදාන කරපු රූපය තමයි පැවැත්ම, පවතින රූපය. අතීත, වර්තමාන, අනාගත නැත්නම් නිට්ඨ සංඥාවට දාපු රූපය. ඔන්න ඔය කරුණු ටික දකිනකොට ඔය දැන් දකින්නේ පටිච්ච සමුප්පාද. රූපයක් පෙන්වුම් කලේ හේතුඵල යෙදුන හින්දා හේතුප්‍රත්‍යයන් නිසා පෙන්වුම් කරනවා විද්‍යමාන වෙනවා. තේන්න හේතු යෙදෙන හින්දා පේනවා. මම බල්ලට තේන්න හේතු යෙදුන හින්දා පෙනුණා. පෙනීමේ සිද්ධියට අමතරව වතුරේ ඉන්න බල්ලෙක් පනවනවා කියන්නේ බල්ලගේ අවිද්‍යාවෙන් කරන සංස්කාර. ඒ බල්ලව දකින්න මෙහි මම බල්ලා ඉන්නවා කියන්නේ අවිද්‍යාවෙන් කරන සංස්කාරයක්. ඒක තමයි සක්කාය දිට්ඨිය. ඒතර බාහිර රූපයක් තියෙනවා කියන්නේ අවිද්‍යාව නිසා ඇති වෙන මුලාවෙන් කරන සංස්කරණය. නේද? ඒ රූපයක් දකින්න මෙහෙ මම ඉන්නවා කියන්නේ ඒ අවිද්‍යාව නිසාම මුලාවෙන් කරපු සංස්කරණය. රොතන ඇත්ත ඇති හැටි දකිනකොට ඔය මුලාවෙන් මිදෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයට අහු වෙන්නේ නැහැ. ආයතනේ ඇත්ත ඇති හැටි දකින්න. ආයතනේ ඇත්ත ඇති හැටි දකින්නවා කිව්වත් සංදවල ඇත්ත ඇති හැටි දකින්නවා කිව්වත් ධාතුවල ඇත්ත ඇති හැටි දකින්නවා කිව්වත් එකම ධර්මතාවය. මේ හෙන් දැකීම ගැන ලෝකෙට අහු වෙන එක ගැන ඔය ඔතන තියෙන ඒ ධර්මතාවේ දකින්න පුළුවන් විදි කීපයක් විතරයි. අවබෝධය තමයි. ඒකට අවබෝධය එන්න ඕන මේ මුලාව තියෙනකන් තමයි මෙහෙම රැවටෙන්නේ. නේද? සමුදේ වෙන්නේ මුලාව. සමුදේ නැති වුණා නම් ලෝකෙන් මිදෙනවා. මුලාවෙන් හදාගත්තු ලෝකෙන් මිදෙනවා. ඒ ටික පැහැදිලිද? එතනින් එහාට තව ගැඹුරු ටිකක් කියන්න ඇහුවේ. නිකන් මහන්සි වගේ නේ. ඒකයි ඉතින් තමන්ගෙන් අහන්න දැන් අර චෛත්‍ය අතන තියනවා කියපු ගමන් මම මගේ කරගෙන ඉවරයි. ඒතේ එහෙම නුවණින් තියෙන් බලන්න පුළුවන් නම් ආයි මගෙන් අහන්න දෙයක් නැහැ. ඒක අවබෝධ කරගත්තා නම් වඩන්න ඕන දේ තමන් දන්නවා. ඒ දේ කරනවා නම් ඉතින් ආයේ තව කෙනෙක්ගෙන් අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වැඩිමේ වරදක් අඩුවක් තියෙන හින්දා තමයි මේ ආයේ මේක තේරුම් ගන්නවා. දැන් මන් දන්නවා ওই ටික ඔක්කොම අහගෙන ගිහින් ආයේ අනිත්‍ය බලන ආයර රූපයක් තියෙනවා ඕක අනිත්‍ය. දැන් බලන්න ආයේ තිරූපං තිරූපස්ස සමුදයෝ තිරූපස්ස අත්තං ගමෝ කියලා ಜಾති තුනක් තියෙන අනිච්ච සංඥාව තියෙන එක. එතකොට ඒක කරන්නේ අපි රූපයක් තියනවා ඕක අනිත්‍ය වෙනවා කියන ඒ කියන්නේ අනිත්‍ය කියලා අදහස් කරන්නේ ඕක වෙනස් වෙනවා කියන එක නේ. ඒක නෙමෙයි ඊට වඩා මෙතන ගැඹුරක් තියෙනවා. රූපය මේකයි, රූපය හටගන්න හේතු මේවයි. මේ හේතු නැත්නම් ওই රූපේ පිහිටන්නේ නැහැ, හටගන්නේ නැහැ කියන දැක්මක් එනවා.
ඒක ගැඹුරුයි.
ඒකට මේ මුලාවේ ඉන්නකන්, අවිද්‍යාවේ ඉන්නකන් සසරේ අපි පුරුදු කරපු සසරේ යන පුරුද්දට බලනකොට තමයි එහෙම පේන්නේ. ඔය දේ තියනවා, තියෙන හින්දාමයි පේන්නේ. අපි දැක්කත් නැත්නම් ඕක තියෙනවා. එතකොට ලෝකෙට අහු වෙනවා. ලෝකෝත්තර වීම තමයි මේ එහෙම තියනවා කියලා දැනගත්තේ කොහොමද? මේ ආයතන. මේ ආයතනේ ක්‍රියාකාරීත්වය මොකද්ද? මෙන්න මේ විදිහට මුලා කරන ස්වභාවයක් තියෙනවා. මිරිඟුවක් පෙන්නනවා. මේ මිරිඟුවේ ඇත්ත ඇති හැටි දැක්කේ නැත්නම් අපි ලෝකෙට අහු වෙනවා. අන්න ඔය වගේ දැක්මකට විපල්ලාස වලට අහු වෙනවා. අහු වෙලා නම් Taman ත ඔන්න සිහියන වන පිහිටන්න ඕන මෙන්න මේ විපල්ලාස වලනේ මේ ඉන්නේ. මේ රූපේ නිත්‍ය සංඥාවෙන් බාර අරන්. එතකොට තේරුම් ගන්න ඕන ඔන්න මුලා වෙලා
කියලා.
ඔව් මොකක් දැක්කා? ඒක චෛත්‍යයට තේරුම් ගත්තොත් ඕකම දාන්න පුළුවන් ඊළඟට බාහිර ඕන රූපයකට ඕක සත්‍යයිනේ. ඕක හරියට අර උපමාවක් දෙනවා දැන් කටු තියෙන පාරක ඉඩමක යන්න ඕන වුණා. එක විදිහක් තමයි කටු ටික ඔක්කොම අයින් කරන්නේ. කැලේක යන්න තියනවා නම් ඉස්සෙල්ලා කැලේ තියෙන කටු ටික ඔක්කොම සුද්ධ කරනවා.
ඒක ක්‍රමයක්.
ඒක ක්‍රමයක්. අනික් ක්‍රමේ මොකද්ද?
අපලට ඇදෙන්න නැති
වෙන්න කටු ඇනින් නැති වෙන්න හෙරෙක්කු දෙකක් හරි අපත්තු දෙකක් හරි ගාගෙන සපත්තු දෙක දාගන්නවා වගේ වැඩක් තමයි මේ ඇහැ ගැන බලනවා. රූපයකින් එක බලන්න ගියොත් අර කැලේ කටු බලනවා වගේ වැඩ. චෛත්‍යයට රැවටුනා චෛත්‍ය අනිත්‍ය කරා. බෝධියට රැවටුනා බෝධිය අනිත්‍ය කරා. තව මේ පුද්ගල සංඥාව කර ගත්තා ඒක අයින් කරනවා. දැන් ওই ටික ඔක්කොම ගත්තේ මේ ඇහෙන් දැකලා එන මුලාව නේද? ඇහි ආයතනියල්ල ගත්තා ඕන රූපයක් පෙනුන දෙන් එකම මිරිඟු ස්වභාවයේ රූප සංඥාව. සංඥාව මිරිඟුව. මිරිඟුව මිරිඟුව හැටියට දැක්කේ නැති හින්දායි ඕවා ඉන්නේ තියෙනවා කියලා හිතන්න. නේද? ඒක තමයි ඔන්න ආයතන භාවය. මොනවා දැනුවත් උනත් ලෝකෙ ගැන ඉස්සෙල්ල අල්ලගන්න මොන ආයතනෙන්ද ඔබ දැනගත්තේ? මොකද ආයතනයක් නැතුව හිතට දැනගන්න විදිහක් නැහැ. ඒක ආයතන හයයි ඉතින්. ඔය හයෙන් කොයිකද කියලා බලනවා. ඔය ආයතනෙන් කරන්නේ මෙහෙම මිරිඟු සංඥා. එතකොට අර ඉගෙනගත්තු ධර්මතාව ටික උපෙන්ට ගන්න. එතකොට තේනවා එකක් මේ හේතු යෙදෙන හින්දා මෙන්න මේ අර වතුරට එදෙන බල්ලට උණ එකනේ අපිට වෙලා තියෙන්නේ. එහෙන් තේන දේ එළියේ තියනවා කියලා හිතන්න ගිහින්නේ ඔය අහුවිලා තියෙන ලෝකෙට. ඒක ඇහැ කියන ආයතනේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා. නෑ ඔය ටික සෑහෙන්න පැහැදිලි ඇති කියලා හිතනවා දැන්. මෙච්චර කල් අහලා අහලා ඉතින් මොකද? ඒක තේරෙන්නේ නැත්නම් ආයේ අහලා තේරුම් ගන්න. දාත අහන්නේ දැන් මොන භාවනාව කරන්න ඕනද කියලා. දැන් රවටෙන තැන Taman තීරුම් ගත්තා නම් නේද? රූපෙට අහු වෙනවා, ඔක සතර විකල්ලාසෙට දානවා. එතකොට මුලා විලා කියලා Tamanට බලන්න ශක්තියක් තියෙනවා නේද? එකක් මේ රවටුණා කියලා සිහිය පිහිට ගන්න. රවටුනේ කොහොමද කියලා නුවණ යදන්න. ඔච්චරයි සිහියයි නුවණයි සිහියයි නුවණයි. ඔය දෙකේ දාන්න. සති සම්පජාන සති සම්පජාන. කරන්න ඕන මොකද්ද කරන්න ඕන? සති සම්පජාන. සිහිය පිහිටනවා සිහිය පිහිටනකොට රවටුනා කියලා දැනගන්නවා. රවටුනේ කොහොමද කියලා දැනගන්න. නෑ ආයතනේ ඇත්ත ඇටි දැක්කේ. හැබැයි ඒක කරන්න පුළුවන් ඔය තේරුම් ගත්ත කෙනා. කටපාඩම් කරගෙන මන්රවටුනා කියලා හරියන්නේ නෑ. මොකානිත්‍යය රූපානිත්‍යය කියලා හරියන්නේ නෑ. ඒක වචනයක් විතරයි. අනිත්‍ය කියන්නේ අනිත්‍ය තමයි ඔය බලන්නේ. දැන් නිත්‍ය කරන්න බැරි කමට අනිත්‍ය. ඕක දකින්නකොට නිත්‍ය කරන්න පුළුවන් ද එක රූපයක්වත් අපි? නෑ. මොකසන් මේ බලන හින්දා පේනවා ඇත්තට. ඒක අපි එළියේ නිත්‍ය කරන්න යනවාද? ඕක අතීතෙත් තිබුණා අනාගතෙත් තියෙනවා. බලන හින්දා පේනවා. මුලාවෙන් බලන හින්දා පේනවා.
ඒක අවිද්‍යාව නැෂි.
අවිද්‍යාව හින්දා මුලා වෙලා එහෙම පේනවා. ඒකට ඒක බලන හින්දා පේනවා මිසක් ඒ අතීතේ තිබුණද අනාගතේ තියෙනවද කියන එකට යනවා. බලන නිසා පේනවා. වතුරට එබෙන බල්ලා වගේ. බලන නිසා පේනවා. මම පටිච්ච සමුප්පාදේ. ඕ දැන් වැඩෙන්නේ අනිත්‍ය. මොකද නිට්ටය කරන්න දෙයක් නැහැ කියන්නේ අනිත්‍ය. නේද? කලින් නිට්ටය සංඥාවේ ඉන්න හින්දා මේ රූපේ පිහිටියා. අනිත්‍ය දකිනකොට ඒක පිහිටන්නේ නැහැ. ඇත්ත කියන දෘෂ්ටියට යන්නේ නැහැ. නැත කියන්න දෙයක්වත් නැහැ. ඇත්ත කියන දෘෂ්ටියකට යන්නේ නැහැ අනිත්‍ය දකින හින්දා. හරි? ඒකෙන් කියන්නේ තියෙන දේ නැති කරනවත් නෙමෙයි. මෙහෙම විද්‍යාව මුලාව යෙදුනා නම් එහෙම වෙන්නේ. බල්ලට තව බල්ලෙක් ඉන්නවා. එතකොට දැන් තියනවා කියන්නේ මේ බලන හින්දායි පේන්නේ කියන ධර්මතාවය දන්න. නේද? නැහැ කියන්නේ මොකද ඔහොම පේන ස්වභාවයක් තියෙනවා. ඒ විදිහට බැලුවොත් එහෙම පේනවා. දැන් තියනවා කියන්න බෑ. අපි බැලුවේ නැත්තම් මේක පවතින්නේ නෑනේ. මේ විදිහට මුලාවෙන් බැලුවොත් තමයි මේ විදිහට පේන්නේ. හරි? එතකොට තියනවා කියන්න බෑ. අපේ බැලීමෙන් තොරව තියෙන්න බෑ. ඊළඟට නැහැයි කියන්න බෑ. මොකද ඒ විදිහට බැලුවොත් නැහැ. පෙන්නුම් කරන ස්වභාවයක්. එතකොට නැත කියන දෘෂ්ටියට යන්නේ නැහැ. ඇත කියන දෘෂ්ටියට යන්නේ නැහැ. දැන් තේනවද? ඕක තමයි පටිච්චසමුප්පාද. එහෙම පේන්න හේතු යෙදෙනකොට පේනවා. ඒ හේතු යෙදුනේ නැත්නම් එහෙම පෙන්නුම් කරන්නේ නැහැ. අත්පන්න සමුදයයක් පන්නන. එතකොට දකින්නේ දැන් ඇත්ත ඇති හැටි. යථාභූත ස්වභාවය. මිදෙන්නේ අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ ලෝකෙට අහු වුණ මුලාව. රූප උපාදානය ඔන්න අටගන්නේ නැහැ. උපාදාන කළොත් නේ නිත්‍ය සංඥාවට දාන්නේ. ඒක දැසගත්තොත් නේ බාරගත්තොත් නේ. දැන් එහෙම බාරගන්නේ නැහැ. මේ ආයතනෙන් නැති කරන සංඥාව නිර්දී. නේද? දැන් ඔන්න අපි ඉන්නේ ඔය මුලා වෙන මට්ටමේනේ. සාමාන්‍යයෙන් එහෙන් දැක්ක ගමන් අර මොකද්ද තියෙනවා කියන මට්ටමේ නේද ඉන්නේ. ඒකට එක පැත්තකින් දකින්න ඕන ඒක ඇත්ත ඇති හැටි නෙමෙයි. ඔය මුලා වෙලයි එහෙම තියෙනවා කියලා පේන්නේ. නේද? එතකොට මේ මුලා වෙදි වෙන සිද්ධිය තව විදිහකට තේරුම් ගන්න ඕන. එකක් තමයි බාහිර රූපයක් තියෙනවා ඒක පේන්නේ මෙහි තියෙන ඇහෙන්. එතකොට ඇහ මේ පැත්තේ තියෙනවා එළියේ රූපයක් තියෙනවා කියන්නේ. නේද? දැන් පේන්නේ ඇහ පාවිච්චි කරලා දකින්නේ කවුද? මනස. එහෙම නැත්නම් විඤ්ඤාණ. විඤ්ඤාණයට නේද අරමුණු වෙන්නේ? ඇහැයි රූපෙයි මොනවා හරි එකතු වෙලා ඔබ පේන්නේ කාටද? විඤ්ඤාණය. එතකොට විඤ්ඤාණයට පේන එකට තමයි කියන්නේ නාම රූපේ කියලා. විඤ්ඤාණයට පේන්නේ මොකද්ද? නාම රූපේ. හරි? તો විඤ්ඤාණයට අරමුණු වෙන්නේ නාම රූපේ. දැන් ඇයි ඕකට නාම රූපයක් කියන්නේ? නාම රූපයක් කියන්නේ ඇයි කියන එක තේරුම් ගන්න අපි නාමය කියන්නේ මොකද්ද රූපය කියන්නේ මොකද්ද කියලාත් අදහසක් ගන්නවා. දැන් අපි රූපය කියන්නේ මොකද්ද? අර එළියේ තියෙන ඡායිතිය. බාහිරෙන් වතුරේ ඉන්න බල්ලා. අපි රූපය කියලා පිළිගන්න එකේ ස්වභාවය තමයි ඔය සතරමා ධාතුන් හැදිලා ඔය මොකක් හරි කියන්න පුළුවන්. ඒ කියන්නේ බාහිරව අපේ පෙනීමෙන් තොරව නිකන් එළියේ තියෙන දේවල්. ඒකට තමයි රූප කියලා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ නේද? ඒකට ඒවා කියනවා සතර මහා ධාතුයි, ඒවයි උපාදාය, වර්ණ, ගන්ධ, රස, ඕජා, සුද්ධාෂ්ටකය කියලා කියනවා. නේද? ඒ තියෙන ස්වභාවය කියලා හිතනකොට ඔය රූප. නාම කියන්නේ මොනවද?
ඒ රූප නිසා
හිතේ ඇතිවෙන අමාරු චෛතසික. හිතේ ඇතිවෙන චෛතසික ටික. මොනවද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසික. මේ මූලික වශයෙන් ওই ටික. තව තියෙනවා. මූලික වශයෙන් ඔන්න ඔය ටික අපි කියනවා නාම ධර්ම කියලා නේද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසික. ඒවා දන්නව නේද මේ හිතත් එක්ක ඇති වෙන හිතේ තියෙන චෛතසික. ඒ කියන්නේ හිතට එක එක ගති පෙන්නන ස්වභාවය එක එක ගති. දැන් ඒ එක එක චෛතසිකේට තියෙනවා යම් කිසි ගතියක් හිත දැනුවත් කරන. දැන් වේදනාවෙන් නම් කැමැති දා කැමැති දා තියෙන ගතිය හිතට පෙන්වන්න කරන්නේ. නේද? ඒ වගේ ඒ චෛතසිකේට දැනුවත් කරන්න පුළුවන් දෙයක් පස්සචෛතසිකයෙන් නම් දැනුවත් කරන්නේ නැහැ සම්බන්ධව නම් නැහැකුයි රූපෙකුයි විඥානෙකුයි තියෙනවා කියන දැනුවත් වීම තමයි පස්සචෛතසිකයෙන්. වේදනාවෙන් පෙන්නන්නේ මේක හොඳයිද නරකයිද මැදහත්ද කියන දස්. නේද? ඒ වගේ එක එක චෛතසිකයකට එක කෘත්‍යයක් තියෙනවා. හැබැයි මේ චෛතසික ටික හිතේම ඇති වෙන හිතත් එක්කම හටගන්න හිතේම තියෙන ගති. කියන්නේ හිත දැනුවත් කරන ගති කියලා. ඒකට ඒවට තියෙන්න පුළුවන්ද හිතට කලින් තියෙන්නත් බෑ. හිත නැතුව වෙනම පස්සේ අනාගතේ තියෙන්නත් බෑ. හිත පවතින මොහොතෙමයි චෛතසිකය. නාම. ඒකට මේ නාම ධර්ම ටික හිතේ ඇති වෙන ගති ටිකක් විතර මේවා රූප නෙමෙයි. නේද? රූප කියන්නේ අපි සාමාන්‍යයෙන් එළියේ තියෙන දේ. නේද? බාහිරේ තියෙන දේවල්. ඒවා හිතට අදාළ නැහැ. රූප ගැන හිතට දැනගන්න පුළුවන් නාම. ඒකට දැන් වේදනාවක් දෙන්නේ, සංඥාවක් දෙන්නේ. ඒවා නාම දෙන්නේ මොකක් ගැනද? රූපයක් ගැන. දැන් රූපයක් සම්බන්ධව තමයි නාම ධර්ම ටික තියෙන්නේ. ඒ කියන්නේ දැන් රූපයකට නිකන් ගති, ඒ කියන්නේ අපේ හිතට ආරමුණ වෙන ගති ටික. රූපයක් පෙන්නුම් කරන්නේ නාම ධර්ම වල. නේද? රූපේ මේ ස්වභාවය කියලා නිකන් ගති ටිකක් පෙන්නුම් කරනවා. ඒ ගති ටික දෙන්නේ නාම ධර්ම වල. ඒත් ඒ ටිකෙන් තමයි විඥානේ රූපේ ගැන දැනගන්නේ. නාම ධර්ම ටික නැත්තම් විඥානේට රූපේ ගැන දැනගන්න බැහැ. නේද? එතකොට බලන්න නාම ධර්ම ටිකෙන් රූපයක් ගැන යම්කිසි අදහසක් තියෙනවා. ඒ කියන්නේ නාම ධර්ම ටිකෙන් දෙන්නේ දැන් එක එක මේ අපි දැන් රූපයක් තියෙනවා කියුවහම අපි නාම ධර්ම ටිකෙන් තමයි ඒ රූපේ අඳුරගන්නේ. රූපය ගැන අපි හොයලා බලනවා. පරීක්ෂණයක් කරනවා. මේ රූපේ මොන වගේ සංඥාවද? මේ රූපේ මොන වගේ වේදනාවද? වින්දනයක්ද? මේ රූපේ
ආස්වාදයක් තියෙනවා නම්
ස්පර්ශේ මොන වගේද? ඈ කියලා අය චෛතසික ටිකට දාගන්න. මොකද රූපෙට පැවැත්මක් දෙන්නේ නාම ධර්ම ටික. අපි නාම ධර්ම ටිකෙන් හොයලා බැලුවට පස්සේ තමයි රූපයක් ගැන කතා කරන්නේ. නේද? ඔව් දැන් නාම ධර්ම ටිකට නැතුව රූපෙට පෙනී හිටින්න බෑ. අන්න තව එක. දැන් රූපෙට පෙනී හිටින්න පුළුවන් නාම ධර්ම ටික නිසා. නැත්තම් විඥාණයට අහු වෙන්නේ. රූපෙට නිකන් පෙන්නුම් කිරීමක් දෙන්න. පවතින බව දෙන්නේ නාම ධර්ම ටික. පැහැදිලිද මම කියන්නේ? ඒක පස්සේ හොයන්නක ඉස්සෙල්ලා මේ නාමයි රූපයි කියන එක හොඳට තේරුම් ගන්න. දැන් රූප කියලා අපි අදහස් කරන්නේ බාහිරේ තියෙනවා. ඒවා අපි දැක්කත් නේද?
තියෙනවා.
හැබැයි ඒවා තියෙන බව දැනගන්න බෑ. නාම වලින් හොයලා බැලුවේ නැත්තම්. මොකද නාම ටිකෙන් තමයි විඥාන දැනුවත් කරන්නේ. දැන් මෙතන ඉන්නවා මේ භයානක හොල්මන භූතේ. පේනවද? පේන්නේ නැහැ නේද? භූතයා කියන්නේ නැත්තම් පෙරේතයා හරි හොල්මන හරි කියන්නේ රූපයක්ද? රූපය.
සියුම් රූපය.
අපේ කියන්නේ ලෝකේ දාවිති රූපයක් නේද? දැන් එයාට එයාව පණවන්න බෑ අපේ විඤ්ඤාණයට.
අහුවෙන්නේ.
ඇයි?
ඒ තරවල ශේමිය.
අර නාම ධර්ම වලට එයා අහුවෙන්නේ. නාම ධර්ම නැතුව එයාට පෙනී හිටින්න බෑ. එන්න. දෙවි කෙනෙක් හිටියත් එහෙමම තමයි. දෙවි කෙනෙක් කියන්නේ රූපයක්ද නැද්ද? බාහිරේ තියෙනවනේ රූපය. දැන් අපට පේනවද දෙවියෝ? නැහැ. අපේ විඤ්ඤාණයට අහු වෙලාද මේක? නැහැ. විඤ්ඤාණය පහළ වෙන්න විඤ්ඤාණය දැනුවත් කරන්න නාම ධර්ම ටික පහළ වෙලා නැහැ. මොකද නාම ධර්ම ටිකෙන් තමයි දැන් දෙවි කෙනෙක් නම් අපිට හඳ දකින්න ආස්වාද සැප වේදනාවක් නේද එන්නේ. දෙවි කෙනෙක් දැක්කොත්, පෙරේතෙක් දැක්කොත් දුක් වේදනා තමයි. ඒ කැමැති වේදනාවද අකමැති වේදනාවද නේද? ඒකට මේ නාම ධර්මයට අහු වෙන්නේ මේ රූපෙට පෙනී හිටින්න පුළුවන් නාම ධර්ම ටික යෙදුනොත්. දැන් මෙතන නාම ධර්ම ටික යෙදෙන්නේ නැති හින්දා අපට ඒ රූපේ අපේ ලෝකෙට නැහැ, විඥාණයට අහු වෙන්නේ නැහැ. ඇයි ඒක නාම රූප සම්බන්ධ වෙලා නැහැ? දැන් පේනවාද රූපයකට වෙනම පැවතුණාට ඒකෙන් අපට කිසිම බලපෑමක් නැහැ කියලා. අපි බය වෙන්නේ නැහැ හොල්මනක් හරි පෙරේතෙක් හරි කියලා, දෙවි කෙනෙක් කියලා සතුටු වෙන්නේ නැහැ. මොකද අපේ විඥාණයට අහු වෙන්න නාම ධර්ම ටික පිහිටලා නැහැ, නාම රූපයක් වෙලා නැහැ.
එවනසෙන් දෙයන්නේ සපෝට්යක් ඉල්ලනවා.
ඒ කියන්නේ දෙවියෝ ඉන්නා කියලා දැනගන්න එපා. දැන් දන්නේ නැත්නම්
අපේ නාම ධර්ම
ඈ අපි මෙතන දෙවි කෙනෙක්ද පෙරේතෙක්ද ඉන්නේ කියලා දැනගන්න අපේ නාම ධර්ම වලට අහු වෙන්නේ නැහැ. විඥාණයෙන් තමයි දැනගන්නේ. දැනගන්නේ මොනවද? නාම වලින් කියන ගති ටිකනේ. ගති ටික කියන්නේ මොකක් ගැනද? රූපයක් ගැනනේ. දැන් බලන්න නාම රූප යෙදිලා නැහැ විඥාණයට දැනගන්න. පස්ස වේදනා සංඥා මොකක්වත් නේද? දැන් අපි හිතමු මෙතන රූපයක් තියනවා කියලා දැනට හිතන්න. අපි දන්නේ නැහැ ඔක පෙරේතයෙක්ද දෙවියෙක්ද. ඒ අපේ නාම ධර්ම වලට අහු වෙලා නැහැ විඥාණයට දැනගන්න. දැන් වේදනාව සැප වේදනාවක් දෙන්නද දුක් වේදනාවක් දෙන්නද කියන එක අට ගන්න විදිහක් නැහැ. මොකද රූපේ අහු වෙන්නේ නැහැ නාම. ඒ ස්පර්ශය කියන්නේ චෛතසික යන්නේ නාමයක්. පස්සේ ඇති වෙන්නේ නැහැ, වේදනාව ඇති වෙන්නේ නැහැ, සංඥාව ඇති වෙන්නේ නැහැ. කකටද සමාන
කරන්නේ?
දෙවියද පෙරේතයද කියලා දන්නේ. ඒ කියන්නේ රූපය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? නාම ධර්ම ටිකට අහු වෙලා නැහැ. අපිට පරිේශණය කරලා නාම ධර්ම ටික පණව ගන්න විදිහක් නැහැ රූපය ගැන. දැන් ඒ හේතු ටික වෙනම හොයන්න. දැන් තේරුම් ගන්න නාම රූප සම්බන්ධ වෙලා නැහැ නේද? දැන් විඥානෙට රූපයක් පෙන්වුම් කරන්න නම් නාම ධර්ම ටික සම්බන්ධ වෙන්න ඕන. එහෙම නොවුනොත් විඥානෙට අරමුණු වෙන්න බෑ රූපෙට. වෙනවද? දැන් නාම ධර්ම නැතුව රූපෙට පුළුවන් ද විඥාණයට අරමුණු වෙන්න? පුළුවන් වුණා නම් දැන් පේන්න ඕන දෙවියද පෙරේතයද ඉන්නේ කියලා. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? නාම වල සපෝට් එක නැහැ දැන් නේද? දැන් නාම ටික නැතුව විඥාණයට දැනුවත් වෙන්න දැන්. ඒ විඥාණය දැනුවත් කරන gati ටිකනේ නාම කියන්නේ. විඥාණය දාලා ඉන්නවා අරමුණ කියන්නේ කේලම් කියන කට්ටියක් දාලා. ඒ කවුරුවක් දැන් මොහොත් කියන්නේ නැහැ. දැන් දැනගන්න විදිහක් තියෙනවද? නැහැ. හරි. එතකොට විඥානේ දැනුවත් වෙන්නේ නාම ධර්ම ටිකෙන්. නාම ධර්ම ටික අපි දාලා ඉන්න රේජන්ස්ලා වගේ තැන් තැන් වල එක එක්කෙනා දාලා ඉන්නවා අපිට විස්තර ටික දෙන්න. දැන් කවුරුත් මොහොත් කියන්නේ නැහැ. එහෙම වුණත් අපිට දැන් දැනගන්න පුළුවන්. බෑ. විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපයක්. ඒ කියන්නේ නාම කියන කට්ටිය රූපයක් ගැන කියන කතා ටික තමයි විඥාණයට දැනගන්නේ. හරි? දැන් තේරුම් ගන්න විඥාණයට නාම නැතුව කෙලින්ම රූපයක් දකින්න පුළුවන්ද? බැහැ. රූප වලට පෙන්නුම් කිරීමක් විද්‍යමාන වීමක් දෙන්නේ නාමටි. හරි? එතකොට නාමටික කියන්නේ මේ හිතේ ඇති වෙන gati ටික. හරිද? එතකොට විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපයක්. දැන් නාම රූප කියන එකේ එතකොට අපි හිතන අර සැබෑ රූප gatiය නෙමෙයි. නාම ධර්ම වලින් විස්තර කරන රූප ස්වභාවය නේද? නාම ධර්ම වලින් විස්තර කරන රූප ස්වභාවය තමයි දැන් විඤ්ඤාණයට තේරෙන්නේ. හරිද? සතර මහා ධාතු එකක් නෙමෙයි. ඒක තමයි මේ කියන්නේ අහගන්න. රූපය කියන්නේ සතර මහා ධාතු කියලා හිතුවෝ සතර මහා ධාතු රූපේ කෙලින්ම විඥාණයට පේනවද?
නෑ.
විඥාණයට පේන්නේ සතර මහා ධාතු රූපේ ගැන නාම ටික කරන විස්තරේ තමයි පේන්නේ. එතකොට පේනවද මේ නාම රූප සම්බන්ධයක් තමයි විඥාණයට පේන්නේ. සතර මහා ධාතු රූපය විඥාණයට කෙලින්ම ආරමුණු කරන්න බෑ. හරි? දොර විඥාණයට ආරමුණු වෙන මූලික ස්වභාවය තමයි අර නාම ධර්ම ටික කියන විස්තරය. රූපය ගැන කියන විස්තරය. හරි? විඥාණයට දැනගන්න පුළුවන් මූලිකම ස්වභාවය නාම ධර්ම ටිකකින් රූපය ගැන කියන විස්තරය. රූපය නෙමෙයි තාම තේ. හරිද? ඔය කියන විස්තරේ අහලා අපි මොකද කරන්නේ? රූපය ගැන හොඳ රූපයක් හිතේ නවා ගන්නවා. ඒක හිතනවා ඔය සතර මහා ධාතු රූපය කියලා. දැන් එකමට හිතන්න ඔන්න දැන් මොකක් හරි දැන් මෙතන තියෙනවා අපේ එක නාමකින් කියන ඕක හරි ලස්සන. අපිට කරදරයක් නැහැ. කැමති වෙන්න හොඳ දෙයක්. එකනේ දැන් මොන චෛතසිකෙන්ද කියන්නේ? වේදනාව. සැප වේදනාව, සුඛ වේදනාවක් දෙන්නේ. නේද? දැන් ඒකට අදාළව දැන් අපි හිතමු දැන් අපිට රූප දෙකයි තියෙන්නේ පෙරේතෙද්ද දෙවිද? දැන් අපි දාගන්නවා ඔබ දෙවි කෙනෙක්ගේ රූප සංඥාවට තමයි දැන් මේ ටික ඔන්න එකතු කරන්නේ. ඒක සංඥා චෛතසිකේ දෙවි කෙනෙක් හදනවා. වේදනා සංඥා වලින් එක කැමැති කියලා ඒ පැත්තට දානවා. ඒකම අනිත් පැත්තට වෙන්න පුළුවන් පෙරේතේ. හේ අපි අකමැති ඒ පෙරේතේගේ සංඥාවක් දාගන්න. දැන් මේ ටික නාම වලින් රූපයක් ගැන කියන කතාවද. එතකොට ඔන්න ඔය නාම රූප ස්වභාවය කියන එක දැන් වැටහෙනවද? රූපයම නෙවෙයි. රූපය ගැන නාම කියන ස්වභාවය. ඒ රූපයට පෙන්නුම් කිරීමක් දීලා තියෙන්නේ නාමයි. ආතද පෙන්වන්න කරන්නේ විඤ්ඤාණය. ඒතර විඤ්ඤාණයට දෙන්නේ නාම. දෙන්නේ
නාම ගොත්තන්නේ.
පඨවියාපෝ තේජෝ වායෝ දෙන්නේ නැහැ. විඤ්ඤාණයට දෙන්නේ පඨවියාපෝ තේජෝ. විඤ්ඤාණය අපේ ධම්ම ඒ මට්ටමටත් යන දැන් අන රූපය ගැන නාම කියන ටික තමයි විඤ්ඤාණය. දැන් අපි පඨවි කියන්නේ රූපයට අයිති එකක් නේ. පඨවිය ගැන විඥාණය දැනගන්නේ නාම වලින් කියන කතාව. පඨවි භව ගැන නාමතික පරිේෂණයක් කරලා එක එක්කෙනා කියන කතා ටිකෙන් තමයි පඨවි අඳුරගන්නේ. එතකොට පඨවිය විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපයක් විදියට. ඒ මූලිකම දැනට පටවියක් කියලා යම් කිසි දෙයක් හිතාගෙන ඉන්නා නම් ඒකේ තියෙන ගති ටික කියලා තියෙන්නේ නාමක ධර්ම. හරි? ඔය ගැඹුරටම යනකොට ඔතෙන්ටත් එන්නේ. ඒක පටවියේ පටවියයයි මඤ්ඤණා කිරීමක් තියෙනවා. මඤ්ඤණාව කියන්නේ අපි හිතෙන් හදාගන්න. පටවිය පටවිය කියලත් අපි හිතාගත්තු ස්වභාවයක් තියෙනවා. රහතන් වහන්සේට ඒක දිහිතන්නේ නැහැ. ඒක ටිකක් ගැඹුරුයි. ඉස්සෙල්ලා අපි මේ රූප මට්ටම කියන එක තේරුම් ගන්න. ඒකට පඨවි ආපෝ තේජෝ වායෝ හතරම ඒවා රූප නම් ඒවට පැවැත්ම නැත්තම් පිහිටීම නැත්තම් පෙන්눔 කිරීම දීලා තියෙන්නේ නාම ධර්ම ටික. මොකද විඥාණයට අරමුණු වෙන්නේ නාම රූප. හරි දැන් ඔන්න නාම රූපය ගැන විඥානයේ ස්වභාවයක් තමයි විඥානයේ තියෙන ස්වභාවයක් මොකද්ද? මායාකාරී මුලාකරන ස්වභාවය. මායාකාරීත්මේ විඥානේ කියන්නේ. දැන් ඔන්න විඥානෙට අරමුණු වෙන්නේ නාම රූපෙනේ. දැන් නාම රූපේ ඇත්ත తත්වේ නෙමෙයි විඥානේ පෙන්වන්න කරන්නේ. මායාකාරී ස්වභාවය. එතකොට විඥානේ ඔන්න හදනවා රූපය. මේ දකින්නේ බාහිර රූපය. නේද? එතකොට දැන් විඥානෙට ඇත්තට අරමුණුනේ නාම රූපේ වුණාට නාම රූපේ ඇත්ත ඇති හැටි නොදන්නකොට නාම රූපයේ ඇත්ත ඇති හැටි නොදන්න කෙනාට වෙන දේ තමයි ඒක මත ගොඩනගෙන ඊළඟ සංකල්ප. හරි? ඒ බාහිර රූපයක් තියෙනවා කියන එකක් හදාගන්න. නාම රූපය මත හැදෙනවා බාහිර රූප කියන සංකල්පය. දැන් නාම ආදාල නැහැ දැන්. එළියේ රූපයක් තියෙනවා.
අවිද්‍යාව කියන්නේ ඒකද?
දැන් අවිද්‍යාව එදිලා නාම රූපය ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ කියන්නේ අවිද්‍යාවනේ. අවිද්‍යාවත් එක්ක ඊළඟට වෙන මුලාව තමයි
විඥානෙත් වෙන බාහිර
රූප. බාහිර රූපය. බාහිර රූපයක් නිකන් තියෙනවා කියලා හිතන්නේ අපිට අත්දකින්න ආයතනිකුත් අවශ්‍යයි. ඒ රූපේ ඇහැට අරමුණු වෙන්නේ මෙහෙමයි, කනට අරමුණු වෙන්නේ මෙහෙමයි, නාසයට අරමුණු වෙන්නේ මෙහෙමයි කියන ඒවා ටිකත් එක්ක තමයි බාහිර රූපයක් ගැන කතා කරන්නේ. හරි. එතකොට බාහිර රූපේ කියන අදහස දෙන්නේ අභ්‍යන්තර රූප, අභ්‍යන්තර ආයතන ටික. සලායතන. එතකොට මේ සලායතනය ගොඩනැගෙන්නේ මතක තියාගන්න නාම රූපය මත. නාම රූපයේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාමයි සලායතන. නාම රූප පත්‍ය සලායතන. එතකොට තේරුණා නාම රූපයේ මත තමයි සලායතනයක් පිටිකා. ඔව්. නාම රූපයේ ඇත්ත නොදැකීම මත. සලායතනය. එතකොට රූපයක් තියනවා කියලා විශ්වාස කිරීමකුත් තියෙනවා. එතකොට ඒ රූපේ දකින්න නම් දැන් නාම ටික ඕන. එතකොට නාමයි රූපයි සම්බන්ධ කරන ස්වභාවයට තමයි ඇත්තටම පස්සේ කියලා කියන්නේ. නාමයි රූපයි සම්බන්ධ කරන ස්වභාවය. මොකද නාම වලට හටගන්න බෑ රූප ගතියකින් තොර රූපයක් ගැනනේ නාම ධර්ම ටිකෙන් දැනුවත් කරන්නේ. එතකොට ඒ රූපෙයි නාමයි සම්බන්ධ කරන ස්වභාවය තමයි පස්සේ. ඒකත් මතක තියාගන්න මේ නාම රූපයේ මතමයි ගොඩනැගෙන්නේ. නාම රූපයේ ඇත්ත ඇතියට නොදන්න කම නිසාම පස්සේ හටගන්න. නාම රූප පත්‍ය පස්සේ. එතකොට මේවා පැටලෙනවා වැඩිද දන්නේ ඒනට දැනගන්නත් ඕනේ. නාම රූපයේ ඇත්ත දිහට නොදන්නකම නිසාමයි සලායතන. නාම රූප පත්‍ය පස්සෝ. නාම රූපේ නිසාමයි සලායතන. නාම රූපේ නිසාමයි පස්සේ කියන එක හටගන්න. පස්සේ කියනකොට මම මේ මගේ අදහසක් දෙන්නේ රූපයයි නාමයයි සම්බන්ධ කරන ස්වභාවයට තමයි පස්සේ. ඒ දෙක සම්බන්ධ කිරීමක් තියෙනවා. මොකද රූපකින් තොරව නාම ගැන කතා කරන්නත් බෑ, නාම වලින් තොරව රූපයක් කතා කරන්නත් බෑ. ওই දෙක සම්බන්ධ කරපු ගමන් අපි පස්සේ කියන එකට අහු වෙනවා. ඒ පස්සේ කියන එක එතකොට තේරුම් ගන්න දැන් අභ්‍යන්තර කියන්නේ හිත නාම ධර්ම ටික තියෙන්නේ හිතත් එක්කනේ. රූප ටික තියෙන්නේ බාහිරේ. එතකොට ලෝකයයි මේ සිතිවිලි සම්බන්ධ කරන ගතියක් තමයි ওই පස්සෙන් දෙන්නේ. දැන් ඒක ගැන දැනගන්නේ විඤ්ඤාණය. මේ සිතිවිලි ටිකට අදාළ රූපයක් ගැට ගන්න ස්වභාවය සම්බන්ධ කරන ස්වභාවයකට කියනවා පස්සේ කියලා. ඔව්. ඒ පස්සේ කියන එකෙන් දෙන අදහස තමයි ಜಾති තුනක් තියෙනවා කියන එක. පස්සේ කෘත්‍ය. ඒ කියන්නේ මොන ආයතනෙන්ද මේක දැනගන්න. ඇහෙන් දැනගන්න නම් එතකොට ඇහැකුයි ඇහැට අරමුණු වෙන රූපෙකුයි ඒක දැනගන්න විඥානෙකුයි තියෙනවා. හරි. ඒ කතාවම එතනත් කරලා තියෙන්නේ අභ්‍යන්තර ආයතන බාහිර ආයතන සම්බන්ධ කරලා. හැබැයි එතන තියෙනවා ඒ දෙකම ඒ තුන් දෙනාම හැදුනේ නාම රූප මත. නාම රූප පත්‍යය සලායතනම් කියලා කතාවකුත් තියෙනවා. එතන තේරුම් ගන්න අපහසු වෙනවා ඕක දැන් කාලපරතරයක් දැනෙනවා මෙතන කාලපරතරයක් නෑ නාම රූප පත්‍ය පස්සෝ කියනකොට නාම රූපේ නැති වෙලා ස්පර්ශය හටගත්තා නෙවෙයි ඒක දෙකම අර පටිච්ච සමුප්පන්න ස්වභාවය මේ දේ තියනවා නම් මේ දේ තියෙනවා ඉනස්සෙන් සති ධම්ම ඔය දෙකම එකට පවතින ස්වභාවයක් එකනේ නාම රූපය සලායතනය පස්සය කියන ධර්මතා ඔක්කොම නිකන් එක මොහොතේ යෙදෙන ටිකක්. මේ විස්තර කිරීමට තමයි අපි වෙන් කර කර කියන්නේ. මේක එකකට පස්සේ එකක් හට ගන්නවා නෙවෙයි. පස්සේ තියෙනකොට සලායතන අදහස ඇවිල්ලා. හරිද? ඒ අදහස ආවේ නාම රූපේ මුලාවෙන්. එතන නාම රූප පත්‍ය සලායතන එක පැත්ත සලායතන හට ගන්නත් උදව් වෙලා තියෙන්නේ නාම රූප නෑ ඒක තමයි කාලයට දාන්න එපා කියන්නේ නාම රූප නිරුද්ධ වෙලා සලායතන හට ගන්නවා නෙවෙයි ඉනස්මින් සති ඉදන් හොති මේක තියෙනකොටමයි මේක තියෙන්නේ පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පාදේ ගැඹුරයි කියන්නේ ඒකයි එකක් ඉවර වෙලා අනිත් එක හට ගන්නවා කියන්න ගියොත් වෙනක තීරුම් ගන්න
අමාරුයි.
ඔව් මානසිකාරය කියන්නේ තව චෛතසිකයක්. ඒ චෛතසික ඔක්කොම නාම ධර්ම ටිකේ තියෙනවා. හරිද? එතකොට ඒක එක චෛතසිකේ වෙන වෙන කෘත්‍යයක් තියෙනවා. මේ නාම රූපය නිසාමයි සලායතනයක් ගැන කතා කරන්න පුළුවන්. නාම රූපය නිසාමයි පස්සයක් ගැන කතා කරන්න පුළුවන්. හරිද? විද්‍යාව අනිවාර්යෙන් තියෙනවා. දැන් නාම රූපයේ ඇත්ත ඇති හැටි නොදන්නකම මතමයි ඉතුරු ටික ගොඩනැගෙන්නේ. එකනේ ඇත්ත ඇති නොදන්නකම මතමයි ඔය සලායතන ගොඩනැගෙන්නේ. ඇත්ත ඇති හැටි නොදන්නකම නිසාමයි පස්සේ ගොඩනැගෙන්නේ. හරිද? නාම රූපේ ඇත්ත ඇති හැටි නොදන්නකම. විඥාණය කරන මුලාව නොදන්නකම නිසාමයි ඔය ටික ඇති වෙන්නේ. ඔව් නාම රූපයකින්තරෝ පස්සයක් ගැන කතා කරන්න බෑ. ඒකයි නාම රූප පත්‍ය පස්ස. නාම රූපය ය නිසාමයි උදව් කරගෙනමයි පස්සයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ එතෙන්දී දැන් ඔයගොල්ලෝ මේක පැටලෙන්නේ මේ නාම රූපේ ඉවර වෙලා තමයි පස්සේ ඉන්නේ කියන්න ගියොත්. එහෙම දෙයක් නෙමෙයි. පටිච්ච සමුප්පන්න කියන්නේ මේ වෙනස්කම් සතේ ඉඳන් හොතේ. ඒක අමතක කරන්න එපා. මේ දේ තියෙනකොට මේ දේත් තියෙනවා. හරි? අර බටමිටි දෙක වගේ ගන්න විඥානේ නාම රූපෙටයි දෙන්නේ බටමිටි දෙකේ උපමාව හේතු කරලා තියනවා වගේ එක මොහොතේ මේ ටික තියෙනවා හැබැයි ඒක ඇතුලේ එකකට එකක් උදව් වෙන ධර්මතාවයකුත් තියෙනවා දැන් ඔක්කොම එක තැන හිටියට මෙයා උදව් වෙනවා මෙයාට එහෙම කතාවකුත් කියන්න මෙයා නිසා මෙයා කියන කතාවකුත් කියන්න පුළුවන්. එකෙන් කියන්නේ එක්කෙනෙක් නැතුව අනිත් එක්කෙනාට පවතින්න පුළුවන් කමකුත් නෙමෙයි. බලහම තියෙනවා ඔබ ගැඹුරින් බැලුවහම. එතකොට මේ ක්ෂණිකව ඇති වෙන පටිච්ච සමුප්පාදයක් මෙතන තියෙනවා. විද්‍යාව මත හටගත්තු දුක දක්වා යන පටිච්ච සමුප්පාදයක් තියෙනවා. හරි? ඒක නැගුරි. දැන් ඔය මත ඔයගලන්ට තේයි රූපය පිහිටලා නාමය පිහිටලා, ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර පිහිටලා විඥානෙත් පිහිටලා පංච උපාදාන ස්කන්ධෙ පිහිටලා ඒ කියන්නේ දුක සකස් වෙනවා. ඒක අවිද්‍යාවයි දුකයි අතර කියන ඔක්කොම ටික ඔතන තියෙනවා. අවිද්‍යාවෙන් පටන් අරන් දුක දක්වා තියෙනනේ පටිච්ච සමුප්පාදය. ඔන්න ඔය පටිච්ච සමුප්පාදේ පෙන්නන ඒ එක එක පටිච්ච සමුප්පාදයක් තියෙනවා කිව්වට අවිද්‍යාව පටිච්ච සමුප්පාදේ නෙමෙයි, සංකාර පටිච්ච සමුප්පාදේ නෙමෙයි. ඔය දෙක අතර තියෙන සම්බන්ධය පටිච්ච සමුප්පාදය. බව. එතකොට ඒක පෙන්නුම් කරන්න පුළුවන් මොනවද? එක එක ಜಾති. ಜಾති 12ක්. අවිද්‍යාවේ ඉඳන් දුකට එන. 12ම
නැති වෙන.
හරි. ඒ 12ම පටිච්ච සමුප්පාදය. ඒ 12ම
එකටම
නැති. ඔව්. ඒ ක්ෂණික පටිච්ච සමුප්පන්න බව තියෙනවා. ඒකයි කියන්නේ දැන් දුක කිව්වට අර අපි දැනෙන මේ ලෝකෙට අයිති මට්ටම නෙමෙයි මෙතන පංච උපාදානස්කන්ධේ. මොකද දැන් ඔකේ දැන් මේ නාම රූප පස්ස දෙක තේරුම් ගත්තොත් උතුරු ටික තේරුම් ගන්න ලේසි. දැන් නාමයේ කොටස්නේ පස්සේ කියන්නේ වේදනාව කියන්නේ නේද? ඒ වුණාට පස්සපච්චය වේදන. වේදනාපච්චය උපාදාන. එනකට මේ උපාදාන කරන්නේත් මෙතනින්ම හදාගත්තු රූපෙට අදාළ කොටස් ටික. රූප උපාදානෙ යන්නේ. එළියේ තියෙන රූපයක් නෙමෙයි මේ උපාදාන කරන්නේ. මෙතනම නාම රූපේ මත ගොඩ නැගෙන අවිද්‍යාවෙන් හදන රූපය. කියන්නේ එළියේ තියෙනවා කියලා හිතන රූපේ උපාදාන කරනවා. හරිද? දැන් එතකොට පස්සෙන් කරන්නේ මේ නාමයි රූපයි සම්බන්ධතාවය. හැබැයි නාමයට රූප නැතුව වෙනම පවතින්නත් බෑ, රූපයට නාම නැතුව වෙනම පවතින්නත් බෑ. මොකද අර දර්ශනය කිරීමක් දෙන්නේ. මෙතන ඉන්න පෙරේතයා වගේ පැවැත්ම දෙන්න නම් නාමවලට අහු වෙන්න ඕන රූපේ. එහෙම නැත්නම් ඒකට පෙනී ඉන්න බෑ. හරි. ඒකට විඥාණයට පෙනී හිටින්නෙම නාම රූපයක් විදිහට. හරි. එතකොට ඒක නාම රූපයක් බව නොදන්න කම නිසා අපි මේක රූපයක් කියලා පිළිගන්න මට්ටම නිසා ඒ අවිද්‍යාවෙන් කරන මුලාව. අපි නාම රූපේ දැක්කට නාම රූපේ දැක්කට අපි හිතන්නේ රූපයක් දැක්කා කියලා. දැන් ඔයගොල්ලෝ එළියේ චෛත්‍යයක් දකිනා කියලා චෛත්‍යය එළියේ තියන්න හැදුවට ඔය දැකලා තියෙන්නේ නාම ටිකෙන් පෙන්නපු රූපේ. චෛත්‍යය ගැන නාම ධර්ම වලින් කියපු විස්තර ටික තමයි විඥානේ දැකලා තියෙන්නේ. කෙලින්ම නාම ධර්ම ටික නැතුව රූපේ දකින්න බෑ. හැබැයි අපි මුලාව හින්දා හිතනවා, විඥාණයෙන් කරන මායාවට අහු වෙන හින්දා හිතනවා ඔය එළියේ තියෙන රූපෙම දැනගත්තා කියලා. හරියට අර ඒ බල්ලා වතුරේ බල්ලෙක් හදනවා. දැන් බල්ලා හිතන්නේ වෙනම ඉන්න බල්ලෙක්ව දැනගත්තා කියලා. ඒක අවිද්‍යාවයි මුලාවයි යෙදිලා තියෙන හින්දා හිතන දෙයක්. හරි? ඒ වුණාට ඌ දැකලා තියෙන්නේ නාම රූපය. බල්ලගේ විඤ්ඤාණයට අහුුනේ තව බල්ලෙක් කියන නාම රූපය. ඌ නාම ටික අහලලා රූපෙට විතරක් බල්ලා කියලා නම කුද්දි. ලෝකේ රූපය ඇද්ද. ඒ රූපයට වෙනම පැවැත්මක් දෙන්නේ නැහැ නාම වලින් තොරව. දැන් මගේ දැකීමෙන් තොරව බල්ලා කියන රූපෙට බාහිර බල්ලට ඉන්න පුළුවන්. අපි අපේ දැකීමෙන් තොරව චෛත්‍යය කියන රූපෙට එළියේ ඉන්න පුළුවන් කියලා රූපය කෙලින්ම විඥානේ රූපේ දැනගන්න කිව්වා. විඥානෙට පෙනීලා තියෙන්නේ නාම රූපේ. ඒ වෙනාට අපි අවේ දැක්කේ රූපයක් විතරයි කියන නාම ටික අමතක කරගන්න. එහෙම. ඒක එළියේ රූපයක් අද්දකින්න අපේ ආයතනයක් කොහොමද? මොන සලආයතන? එතකොට මේ පස්සය ඇති කරන්න සලආයතන. පස්සය කියන්නේ අර එළියේ රූපෙයි නාම ටිකයි සම්බන්ධ කරන එක. හරි? එතන ඔය අලුත් අදහස පස්සේ කියන්නේ අපි එළියේ තියනවා කියලා විශ්වාස කරන රූපයි ඒවට අර පෙන්වුම් කිරීම දෙන නාම ධර්ම ටිකයි ගැට ගන්න එක සම්බන්ධ කිව්වේ. ඒකට ওই නාම රූප ගැටය තමයි අර ඇතුළත ගැටය කියන්නේ අන්තෝ ජත. නාම රූප දෙක. ඒ ගැටේ දිහා ගන්න බැරි වුණහම බාහිර ගැටයටත් අහුවෙනවා. එළියේ රූපයි ඇතුලේම අභ්‍යන්තර බාහිර බහිජත ආයතන හයම එළියේ රූපයක් තියපු ගමන් අපිට ආයතන හයෙන්ම පුළුවන් එක එක විදිහට අත්දකින්න. ඒ අත්දැකීමේ නානත්වයක් අපි දාගෙන තියෙනවා. එළියේ රූපයක් තියෙනවා කියලා. නාම රූපේ එහෙම අත්දකින්න බෑ. ඒක නාම රූපයේ තියෙන එකේ ඇත්ත තිහෙටි දැක්කන අර එළියේ රූපේ මට්ටමට යන්නේ නාම රූප කියන ගැටේ ලියා ගත්තාන. එදාට පඨවි ආපෝ තේජෝ වායෝ රූපෙ පිහිටන්නේ. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාගති කියනවා කවදාටද නාම රූප වෙන් වුණ දවසක නාම රූප පිළිසිඳ දැකපු දවසක. දේවතාවෙක් ප්‍රශ්න අහගෙන යන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා. මහා බ්‍රහ්මයා ළඟට යනකන් අහලා බ්‍රහ්මයාට ටිකක් ලැජ්ජා වෙලා මම දන්නේ නැහැ ඔබ අනිත් බ්‍රහ්මයන්ට හොරෙන් කියන්නේ. ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් ආගෙන කියලා. බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා අහනවා පඨවි ආපෝ තේජෝ වායය නිරුද්ධ වෙන්නේ කොහෙද? ඊටන්දත් නැති වෙන්නේ කොහෙද කියලා. ඒකට බුදුහාමුදුර වෙන ඔය ප්‍රශ්නේ වැරදි. ඔක අහන්න ඕන මේවා නොපිහිටන්නේ කොහෙද? නැති වෙන්නේ කොහෙද කියලා නෙමෙයි. නොපිහිටන්නේ. මොකද නැති වෙන්න නම් දෙයක් තියෙන්නේ නැද? නොපිහිටන්නේ නාම රූප වෙන් වෙනකන් පිරිසිඳ දකින්නකන්. නාම රූප ගැටේ ලිහන දවසට පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැහැ. නගාද. කියලා යථා සූත්‍රයේ පැහැදිලි කරා. එහෙම නැත්නම් අර මඤ්ඤණා කරන කොටස පටවියේ පටවිය කියලා මඤ්ඤණා කරන්න ඇති ස්වභාවය. ඒක ටිකක් ගැඹුරුයි. ඔව් දැනීම් කිව්වට අපි කියන දැනීම් මට්ටම නෙවෙයි. වේදනාව නෙමෙයි. වේදනාව කියන්නේ නාම රූපේ තියෙන සැප දුක් උපේක්ෂා වේදනා මට්ටමක් තියෙන්නේ. එහෙමත් තියෙනවා. මහා නිධාන සූත්‍රෙදි කියන්නේ නාම රූප පත්‍ය පස්සෝ මේ පරියායනුත් මේක දත යුතු. අර ආනන්ද හැමදෙරෝ පටිච්ච සමුප්පාදයේ සරලයි කියවන එහෙම කියන්නේ ආනන්ද මෙන්න මේ විදිහටත් පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න ඕන කියලා. එතෙන්දි සලායතනේ නැතුව කියන්නේ පටිච්ච සමුප්පාදේ. නාම රූප පත්‍ය පස්සෝ. වාසියක් තියනවා. දැන් මේ අවබෝධ ගන්න බෑ නේද? මෙතන තේරෙනවා එහෙම කිව්වත් නාම රූප පත්‍ය සලායතන පත්‍ය පස්සෝ කිව්වත් නාම රූප පත්‍ය පස්සෝ කිව්වත් මේ එකම කරුණක් ගැන මේ කියන්නේ. ඔව් ඒ වචන දෙක කියන්න තමයි මම මෙතෙන්ට කියාගෙන ආවේ. දැන් පස්සේ කියන්නේ නාම ධර්මයි රූපෙයි ගැට ගන්න ස්වභාවය. ඒකට අපි යම් කරුණ නිසා නාමයක් පැනෙවුවා නම් නාමයක් පැනෙවුවා කියලා නම් ওই වේදනා සංඥා ඒ වටිට අපි පැනෙවුවා නම් ඒ පණවන්න කරුණු යෙදෙන්නේ නැතිකොට හරිද? රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන් ගන්න. අපි මොනවා හරි වේදනා සංඥා චේතනා පැනෙවුවා නම් ඒව පණවන්න හේතු නොයෙදෙනකොට නාම ධර්ම පිළිතන් නැතිකොට රූපයක් ගැන පටිගේ අධිවචනයක් වෙනවද? නෑ. රූපයක් ගැන හිතා ගන්න බෑ. ඒක නාම ධර්මත් තියෙනවා. ඒ පටිග සම්පස්සයෙන් ඉස්සෙල්ලා රූපයක් තියෙනවා කියලා හිතුවෝ. ඒකට නාම ටික සම්බන්ධ කරන එක තමයි පටිග සම්පස්සය. ඉස්සෙල්ලා නාම තියෙනවා කියලා හිතුවොත් ඒකට අදාළ රූපේ සම්බන්ධ කරන එක තමයි අධිවචන සම්පස්සය. හරි. ඒක මොනවා හරි කරුණුකින්ද නාම තියෙනවා කියලා හිතනවා නම් ඒ කරුණු යෙදෙන්නේ නැති දවසට රූපයක අධිවචනයක් දාගන්න බෑ. මොනවා හරි කරුණුකින්ද රූපයක් තියෙනවා කියලා හිතනවා නම් ඒ කරුණු යෙදෙන්නේ නැති දවසට හරි නාම ධර්ම වලට පටිඝ සම්පස්සයක් නැහැ. අයි රූපයක් පිටින්නේ. ප්‍රාදිවචන සම්පස්සය පටිඝ සම්පස්සය කියලා දෙකක් තියෙනවා. අදිවචන කියන්නේ නාම පැත්තෙන් පටන් ගත්ත. අදිවචන වචන මාත්‍රකින් එන සම්පස්සය. රූපයෙන් පටන් ගත්තොත් පටිඝය කියන්නේ නිකන් ගැටෙන ස්වභාවයකින් එන සම්පස්සය. ඒකට ඒ සම්පස්සය කියන්නේ ওই දෙක සම්බන්ධ කියන්නේ. ඒකයි මම එහෙම කිව්වේ. ඒක වුණාට ඒකෙන් අපි ගන්න අදහස තමයි ඇහැ කුයි රූපේ කුයි විඥානේ කුයි තියෙනවා කියන්නේ. ඇත්ත. පස්සේට අහු වෙනවා. ඒ අවස්ථා දෙක කියනකොට දැන් ඔය අහලා තියෙන එක අමතක කරලා මේ කියපු එකෙන් හිතන්න බලන්න. කොයි පැත්තෙන් පටන් ගත්තත් පස්සේ එකයි. හරිද? එතකොට පස්සේට ප්‍රයත්නක් දෙන්නේ ආය අවිද්‍යාව. නාමයි රූපයි තියෙන්න පුළුවන්. ওই දෙක තමයි දැන් එකතු කරගෙන නාම රූපයක් හදන්නේ. හරි? එතකොට පස්සේ වෙන මුලාව නිසා තමයි ඊළඟට ඔය පස්සපච්චය වේදනා, පස්සපච්චය චේතන, පස්සපච්චය සංඥා. සේරමනේ. එතකොට අන බ්‍රහ්මජාල සූත්‍රයේදී පෙන්නනවා අර එන දෘෂ්ටි 62ම ඉන්නේ පස්සපච්චය. ඒ මොන ලෝකෙට ආйти මොන දෘෂ්ටියට ගියත් ඕක එන්නේ තදපි පස්සපච්චය ඔකක් ස්පර්ශයක්. තදපි පස්සපච්චය. ඒක බුදු දහමේ පෙන්නන්නේ කටිච්ච සමුප්පාදයේ පෙන්නන්නේ පස්ස නිරෝධය. පස්සයයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි පෙන්නන්නේ. එතනත් මේ අවිද්‍යාවෙන්ම හටගන්න දෙයක් කොතන තියෙන්නේ? නාම රූපය නිසාමයි ස්පර්ශය. නාම රූපය හටගත්තේ නැත්නම් ස්පර්ශය හටගන්න බෑ. නාම රූපය හටගත්තේ නැත්නම් සලායතනයක් ගැන කතා කරන්න බෑ. හරි? ඒ සලායතනේ හට ගැනීමත් උතන දකින්න පුළුවන්. අපි තියෙන වෙනම තියෙන හැකින් දැක්කා නෙමෙයි. ඒ මොහොතේ පටිච්ච සමුප්පන්න වුණ ස්වභාවයක්. ඔය හැටියෙම එකක්. ඒ මොහොතේ පටිච්ච සමුප්පන්න වුණ ස්වභාවයක් ඇහෙන් දකින්න රූපයක්. ඒ මොහොතේ පටිච්ච සමුප්පන්න දෙයක් ඔය විඥානේ ඒක ගැන දැනගන්න ස්වභාවය. හරි? ඉතුරු ටිකත් ඒ මොහොතේ පටිච්ච සමුප්පන්න වුණ දෙයක් කියලා ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් වෙයි. ගැඹුරට හිතුවොත් මුළු පටිච්ච සමුප්පාදේම ඔතන. උපාදානය ගැන කතා කළා, රූප ගැන කතා කළා, උපාදානස්කන්ධ ගැන කතා කළා, සලආයතන ගැන කතා කළා, ඈ පස්සේ ගැන කතා කළා, නාම රූප ගැන කතා කළා, ඈ දුක ගැන කතා කළා. භව ජාති කියන ටිකක් මෙතන තියෙනවා. දොළහම දකින්න පුළුවන්. ඊළඟට විද්‍යාව ගැන කතා කළා, සංඛාර ගැන කතා කළා. නේද? විඥාන ගැනත් කතා කළා. භවය, ජාති කියන වචන දෙක විතරයි කිව්වේ නැත්තේ. ඒ දෙකත් ඔතන තියෙනවා නේද? චෛත්‍යයක් තියෙන බවක් පැවැත්මක් දුන්නා කියන්නේ භව. තුන් කාලයක දැම්මා කියන්නේ භව. භවයක්. තුන් කාලයක දැම්මා කියන්නේ පවතින බවක් දුන්නා. නිත්‍ය සංඥාවට එනකොට පවතින බවක් දීලා. තුන් කාලය ගැන කතා කරන්න යනකොට ජාතිය දුක් තියෙනවා. අට ගැනීම දුක් තියෙනවා. කමක් නැහැ. ඔය ටික තේරුම් ගත්තොත් එකයි ගන්න తీරුව ගැඹුරුයි. මොනින් විමස. පොත්තල තියෙන එක තමයි වෙලා තියෙන්නේ. ඔය අපේ උළුවේ නෑ. මෙහෙම මෙහෙමයි කියලා නිකන් ගලප ගන්න පුළුවන් නේ. ඔව්. ඒක තමයි එන්නේ. මම සමහරුන්ට මේක ඉතින් එච්චර ඔය හැමදේම තේරුම් නොයන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. මමට යම් කිසි කොටසක් අහු වුණා නම් ඒක ගැන තව ටිකක් මෙනෙහි කරන්න. එතකොට ඉතුරු කීප ටික දකින්න පුළුවන්කම එනවා. ඉතින් අපි යම් කිසි දෙයක දැකීමේ අඩුකම හින්දායි ඉතුරු ටික තේරුම් ගන්න අමාරුයි. ඔය ගොඩාක් කිව්වට ඔය ඔක්කොම දැනගන්න ඕනේ. ආයතනේ හරියට නුවණ පිහිටලා ආයතනය ගැන බැලුවනම් ආයතනයෙන් අල්ලගෙන
යනවා.
පටිච්චසමුප්පාදේ දකින්න පුළුවන්. එක ආයතනයක් ගැන බැලුවොත් අනිත් ආයතනත් මෙහෙමමයි කියලා ඒ නුවණ එනවා. හරි. ආයතන මුලාව හිඳයි මේවට අහු වුනේ. එහෙම නැත්නම් ස්කන්ධ පැත්තෙන් බැලුවත් ඔය නුවණට එන්න පුළුවන්. ධාතු පැත්තෙන් බැලුවත් ඔය නුවණට එන්න පුළුවන්. හැබැයි නුවණක් ඇතුව බලන්න. තමන් හිතාගෙන ඉන්න මට්ටමට එක ගැන බැලුවට හරියන්නේ නැහැ. බුදුදහමත් එක්ක ගලප ගලපම අපිට බලන්න වෙනවා මේ විදිහේ දැක්මකටයි මේ යන්නේ. අර මූලික දේවල් තියෙනවානේ ඇත යන දෘෂ්ටියට වැටෙන්නත් බෑ නැත යන දෘෂ්ටියට වැටෙන්නත් බෑ. පටිච්ච සමුප්පන්න කියන ස්වභාවය. ඊළඟට නිත්‍ය සංඥාවට වැටෙන්නත් බෑ සුඛ වෙන්නත් බෑ ආත්ම වෙන්නත් බෑ සුභ වෙන්නත් බෑ. නේද? ඕවා කොහේ කොහේ හරි ඕවා ගෑවිලා තියෙනවා නම් දකින්න තාම මුඩා වෙනවා. අවිද්‍යාව එක්ක. ඒ වගේ එකක්වත් පිහිටන්නේ නැති ස්වභාවයක් එනවා ලෝකෝත්තර. දැනට අපි ලෝකය කියලා පිළිගන්න එකේ ඉක්මවා යන දැක්මක්. ඒතර අපිට තියෙන්නේ මේ සලායතන ලෝකයක්. ආයතන වලින් මුලාව නිසා හදපු ලෝකයක්. ඒතර ආයතන ටික බලනවා නම් ඒකම ඇති. අනිත්‍ය බලනවා නම් ඒකම ඇති. හැබැයි අර ඔයගොල්ලෝ බලන අනිත්‍ය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නපු අනිත්‍ය වෙන්නවා. මතකද ඒක? රූපේ අනිත්‍ය බලන්නේ කොහොමද? මේකයි රූපය, මේකයි රූපේ සමුදය, මේකයි රූපේ අත්තංගම. අන්න ඒ විදිහ අනිත්‍ය සංඥාව වඩන්නයි. සමුදය අත්තංගමේ බලනකොට ඔය කියපු ධර්මතාව ටික තමයි තව විදිහකට බලන්නේ. හොඳයි. හිතනවා ඔය දැන් දුක්තාව දුක්කට බලන්න අලුතෙන් ටිකක් එකතු කරගන්න පුළුවන් හැමෝටම. අලුතෙන් කිව්වට අලුත් දෙයක්ුත් නැහැ. ඉතින් මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දෙන්නලා දීපු ධර්මය. මම කිව්වේ දැන් අලුත් පොත් හොයන්න ඕනේ නැහැ. ඒක පරණ පොත්වලත් ඔය ටික තියෙනවා. පරණ පොතක් වුණත් ආයෙ ආයෙ කියෙව්වොත් ඔය අලුත් දේවල් දකින්න පුළුවන්. ඔය ටිකම හැංගිලා තියෙනවා ඔය පරණ දේවල් වල. අපිට පේන්නේ නැති තමයි ප්‍රශ්නේ. අපි හැමදාම කිව්වට ඒ කක් හරියට නුවණින් බැලුවොත් ඔය ඔක්කොම දකින්න පුළුවන්කම තියෙනවා. ඒක මේ ධර්මයේ තියෙන දේ. එකක්වත් හරියට බලන්නේ නැතුව ඔක්කොගෙම ටික ටික දාගෙන අපේ මතේ දාගෙන බලන්න ගියාම තමයි ඔය තේින්නේ. හොඳයි. දැන් සතුටු වෙන්න පුළුවන්. මේ කාලය තුල අපි භාවනා කළා. මේ භාවනාවල යෙදුණා සීල සමාධි ප්‍රඥා වැඩෙන ප්‍රතිපත්ති පූජාවක යෙදුණා. මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. යම් කිසි දවසක නිවන් දකින්නකම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන කුසල් සම්භාරයක් ප්‍රස් කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිද තමන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දෙවිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. මෙම සතුටටපත් වෙන දෙවිදේ තමන් වහන්සේලා අපවත් අපේ පෞද්ගල සමත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්දෝය සතුට උපද්දෝය ලෙඩදුක් වෙන්න තියනවා නම් ඒ හැම ගෙන්න අපව ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලබන උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේරෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේරෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේරෝ. මේ රැස් කරගත්තු පින් වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්යාව නිබ්බානපත්තිය ධර්ම මාර්ගයෙන් වෙතට දින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ ප්‍රාමාණ්‍ය බාල සමාගම. එයගෙන් ධර්ම මාර්ගයේ පින්නලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගම හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගම. සතන් සමාගම හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම. සතන් සමාගම හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම. සතන් සමාගම හෝතු යාව නිබ්බානපත්තිය. එතකොට මේ අපේ මේ තියෙන අවිද්‍යාව නිසාම ඇති කරන සංස්කාර, ඒ සියලු සංකාර සබ්බේ සංකාරා ඒවා අනිත්‍යයි. අපව දුකටපත් කරන අනිච්ඡාති දුක්ඛා. යෝගයෙන් මේ මනසට අරමුණ වෙන ධම්ම, මේ සබ්බේ ධම්මා, ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. චෛත්‍ය මනසට අරමුණ වෙන ධර්මතාවය සබ්බේ ධම්මා. ඒක එළියේ තියෙන එකක් දකින්න මෙහෙමම ඉන්නවා කියන ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනත්තාති. ඒවා ඇත්ත ඇතියට තේරුම් ගන්න යදා පඤ්ඤාය පස්සති. ඒකට තමයි මේ මුලාවෙන් ඇති කරගත්තු දුක අතාරින්නේ. අතනි බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමුදෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමුදෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමුදෝ විසුද්ධිය. සබ්බේ ධම්මා නත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමුදෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.